සද්දට මොනවද ප්‍රශ්න වගේක් තියෙනා කිව්වා ඒකයි මම කට්ටියටම ගත්තේ සාකච්ඡා දැන්
අතර අබලෝ තියෙන කෝගලින්
හප්පයි දෙරලම් සරණයි
එකට එකට නේද කල්පනා කරා මම මේ අතරමං වෙලා ඉන්නවා කියලා හරින පැත්තක් නොදැක ඒ කියන්නේ දැන් අවිද්‍යාව ඇතිතන තමයි සංඛාර ඇති වෙන්නේ. ඒකත් පටිච්ච සමුප්පාදේ මේ ස්වාමීන් වහන්සේ මේ ළඟදී ඊ පෙරේද කරපු එකෙන් විශාල තැනක් මම දැක්කා. මේ එතන අර සංඛාර කියන එක ඇත්ත බොහොම මයිල්ඩ් වට බොහොම යාන්තමට ඇත්ත කියන බව එතන තියෙන එකයි. කියන්නේ නිත්‍ය පැත්තට හැරෙන බවක්. මොකද මම කල්පනා කර කර හිටියා සංචේතන මොනව හරි මේකේ බේස් එකක් තියෙන්න ඕන කියන එක. එතකොට අවිද්‍යාව නැත්නම් සංකාර නැහැ. ඊළඟට මම කල්පනා කරා මේ උඩ ඉඳලා පහළට එන අවිද්‍යාව පැත්තෙන් නොගියොත් ඉතුරු වෙන්නේ දිත්ත සුත මුත විඤ්ඤාත. එතකොට මේවා බුදු කෙනෙක් හිටියත් නැතත් පවතින ධර්මතාවයන් මේවා දේවක් නෙවෙයි සාමාන්‍යයෙන් ස්වභාවයන් ධර්මතාවයන් හැටියට ගත්තම එහෙම ගත්තාම එහෙනම් ඉතින් බාහිරේ අභ්‍යන්තරේ කියලා කියන දේවල් ඇත්තේ නැහැ. එහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. එතකොට අවිද්‍යාව දැසගත්ත තැන යමක් හරි යම් කිසි හැඟීමක් එනවා ඇති ඇතකිය බවට ඒ ඇත කියන බවට සංකාරයක් සත්‍යයක් ඇති වුණු ගමම්ම එතන විඥාණය හටගෙන මේ පැවැත්ම කියන එක මේ පැවැත්ම කියන එක මේ ලෝක 37ක් මහදන්න විශාල පැවැත්මක් අරගෙන යනවා සිදු වෙනවා මේ මන ආයතනේ. එතකොට ඒකව අසකනනාසය නෙමෙයි මෙතන සම්පූර්ණයෙන්ම වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නේටි කිව්වා මේ මන ආයතනය ගැන නෙමෙයි බුදුජනන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ හැම ආයතනම කියලා විශේෂ ආයතනයක් කියලා නැහැ කියන එක. එතකොට සංඛාරයක් යම්තං හරි කොහෙන් හරි ඇත කියලා එනකොටම එහෙනම් මේ සංචේතනාවක් ඇති වුණොත් එතන ගැට ගැසීමක් වෙනවා. එතකොට ඒ සංචේතන එතන අර මේ අසකනනාසේ වගේ ආයතන හට ගැනීමට මේ සියල්ලතම අතරින් වෙනවා එකක් අවිද්‍යාවත් එක්ක ඇත කියන එකත් එක්ක සංචේතනාව යම් කිසි දෙයක සංචේතනාවක් ඇති වෙනවා ගැට කැසීමක් සිදු වෙනවා ඒකෙන් මේ ලෝකය ධර්මතාවයේ පටිච්ච සම්පදාය පටිච්ච සමුප්පන්න වෙන විදියට ඉතින් මට ලැබෙන යම් කිසි උපකාරයක් තියෙනවා නම් මෙතනින් දුරට යන්න හරි මෙතන වැරදිද හරි කියනවා නම් ඉතාම කෘතඥ වෙනවා තෙරුවන් සරණයි.
මේ දැන් මොකද්ද ප්‍රශ්නේ? ඇත්තට ප්‍රශ්නයක් තියුනේ.
ප්‍රශ්නේ තමයි ඉතින් මං කිව්වේ මේ දැන් අපිට පංච උපාදාන ස්කන්ධය ඒ පැත්තෙන් බලාගෙන එක හරි. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එතකොට තව පැත්තකින් බැලුවොත් මේකට ආලෝකයක් අපිට ලැබෙනවද? දැන් ලෝකෝත්තර පැත්තෙන් බැලුවොතින් මට හිතෙනවා මේ අවිද්‍යාව නැහැයි කියන තැන කිසි දෙයක් නැති වගට ඒ කියන්නේ කිසි දෙයක් නැති වෙනමයි කිව්වත් ස්වභාව ධර්මයේ යම් කිසි ගතියක් තියෙනවා ditta sutta mutta කියලා. එතකොට ditta sutta mutta විඤ්ඤාත ඔය ස්වභාව ධර්මයන් ඇති තැනක යම් කිසි වික්‍රමයකට යම් කිසි දෙයකින් ඒක කියන්නේ ඇත්ත කියලා මේ එකක්ම නෙමෙයි. දැන් ඉතින් සංසාරයේ අපි කල්පගණන් සසර සැරිසරන කෙනාගේ හිතක ඒ සිතක ඒ ඇත කියන එක පදනම් වෙලා ඒක නිකන් සිමෙන්ටඩ් වගේ එකක් ඇති යාන්තමට අපි නොදැනගත්තත් දැනගත්තත්. එතකොට මෙන්න මේ ඇත්ත කියන සංචේතනාවක් තම ඇති වෙනකොටම තමයි මං කල්පනා කරන්නේ මේ අශකන ඒ අපකන් ආයතන ඇති වෙන්නේ. එතනින් දිගට යනවා කියන එක. එතකොට මෙතන හරි හරි වැරදි හරි කියලා දෙනවා නම් තින් සිද්ධ වෙනවා. තිරුවන් සරණයි. ඒ විදිහට බලනකොටත් මට පේනවා මෙතන අපි අභ්‍යන්තර හරි බාහිර කියලා හරි ගන්නවා නම් ඒක විශාල වැරද්දක් නෙමෙයි. එහෙම දෙයක් තියෙන විදියක් නෑ. ස්වභාව ධර්මයන් අතර එක තැන ගැටෙන තැනක පංච උපාදානස්කන්ධේ කියන්නේ එක සිතක් පමණයි. එහෙම නැත්නම් ඒක තමයි මම කියන එක හරි සතෙක් කියන එක හරි බවට ඒ එක එතනම නැති වෙන දේ. එතන තේනකොට පින්නම් සංගති පස්සෝ කියනකොට කලින් නොතිබීම හතගෙන ඉතුරු නැතුවම නැති වෙන බවක් තමයි තියෙන්නේ. ඒ කොයි වෙලාවකවත් කන්ටිනියුේෂන් එකක් පේන්න නැහැ. එහෙමනම් මෙන්න මෙහෙම පත්තලවි ගොඩක් මත තමයි මම ඉන්නේ. තිරුවන් සරණයි.
ඔය අන්තිමට කියපු ටික තින්නම් සංගති ප්‍රස්තෝ හටගත්තු තැනම නැති වෙනවා. නැති වුණා නැති වුණා කියන ටික මං හිතන්නේ එතනින් එහාට ටිකක් තමයි අපි කතා කරන්නේ. එතෙන්ට එනකන් పూర్ව ප්‍රතිපදාව, ඒ කියන්නේ නැති වුණා නැති වුණා කියන්නේ අතීත ගැන බලලා වැඩක් නැහැ, පෙර නොතිබීම නැහැටත්. අනාගතය ගැන බලලා නැහැ, බලලා වැඩක් නැහැ, තාම අනාගතේ ඇවිල්ලා නැහැ. එහෙම නැත්නම් ඉතුරු නැතුව නිරුද්ධ වුණා නම් අනාගතේට දෙයක්වත් නැහැ. ඒ පෙරනතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එකෙන් තේරුම් ගන්න තියෙන්නේ අතීතය ගැන බලන්න දෙයක්වත් අපට නැහැ, අනාගතය ගැන බලන්න දෙයක්වත් නැහැ. දැන් හටගත්තු මොහොතේ මොකද වුනේ? එතන දැන් අපේ භාෂාවෙන් කියුවොත් වර්තමානයි. හටගත්ත මොහොත. ඒ මොහොතේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවනි දෙයක් කරන්. පච්චුප්පන්න යෝ ධම්මං සත්තතත්ත විපස්සති. දැන් ඒ ටික ගැන කතා කළේ නෑනේ නේද? පිරණ තීම හටගත්තා, ඉතුරු නැතුව නිරුද්ධ වුණා, ඇති වුණා නැති වුණා ওই ටික කිව්වට ඇති වුණ මොහොත තේ විදර්ශනාවක් ගැන කතා කළේ නැහැ. ඇතිලා නැති වෙනවා තමයි. මම අහන්නේ ඇති වුණ මොහොතේ මොකද්ද ධර්මතාවය? බලන්න දෙයක් තියනවද නැද්ද? නැත්නම් ඇති වෙනව නැති වෙනව බලාගෙන ඔහි ඉන්නවද?
මේ ආයතන දෙකකට මේ ඇතිවීම මේ අසකනන ආශේ දිවකය කියන දකින දෙයක් නම් පෙනීමක් නම් ඇති වුණේ කෙලින්ම සක්කායතනයයි මනායතනයයි. මනායතනය එක හරි ගත්තලා දෙන බවක් තියෙන්නේ නේ. එතකොට ඇහුණු දෙයක් නම් සෝතායතනයයි මනායතනයයි කියලා අපි සිහියට ගන්නවා. මෙතන සිදු වෙන්නේ මේකයි කියලා. එතකොට ඔතනක් තියෙනවනේ ප්‍රශ්න ගොඩක්. දැන් කියන්නේ දැන් මට එහෙම සිහියට එනකොට මෙතන තියෙන්න ඕන මගේ ළඟ දැනුමක් තියෙන්න ඕන මේ මම බලාගෙන මෙතන බලාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි මෙපමණයි මෙතන සිදුවෙන්නේ. ඒකටම තමයි මම කියන්නේ මම වෙන්නේ මුළු ලෝකයම වෙන්නේ ඔන්න ඔය ආයතන දෙක කියන්නේ එක කිඳා බසින්න ඕන තමන් තුළ. අන්න ඒක මම හිත නැහැටි ඒක හරිද මම දන්නේ
නැහැ. ඒක හරි. ඉතින් ඒක කිඳා බසින මමත් ඉන්නවා ඒ වෙලාවේ මෙහෙම ආයතන දෙකක් වැඩ කරනවා කියලා. කවුද දැනගන්නේ? ඉතින් පටිච්චසමුප්පාද දැනගත්තු කෙනා ඉන්නව නේද?
ඒක ඒ විදියට හිතන්නේ නැතුව හිත දැක ගන්න ඕන මෙතන වෙන්නේ හේතුඵල ධර්මයක් බව.
එතකොට හේතුඵල ධර්මයක් බව දැනගන්නේ කවුද?
හේතුඵල ධර්මයමයි.
ඒ හේතුඵල ධර්මයට එහෙනම් මම කියන්න වෙනවා දැනගන්න හේතුඵල ධර්මයට.
දැන් දර ටිකක් විපේක්ෂාලා පත්තු වෙනවා නම් මේ දර ටිකට කියන්න ඕන නෑනේ මේක දරේ මේක ලින්දරේ මෝඩ කතාවක් මං ගෙනාවේ.
නෑ දැන් සාම අර ඇති වෙන නැති වෙන බවම නේද ඔය කියන්නේ? අතගත්ත නැති වුණා.
පටිච්ච සම්පදාය කියන්නේ හේතු නිසා හට ගැනීමක් තියෙනවා, හේතු නැතිවීමෙන් නැතිවීමක් වෙනවා. හටගන්නේ නැතුව යාම.
හටගන්නේ නැත්නම් හට ගැනීමක් ගැන කතා කරන්න පුළුවන්. නැතිවලා ගියොත් පුළුවන් හටගෙන නැතිවලා ආයෙලා කතා කරන්න. හටගත්තේ නැත්නම් එහෙනම්.
ඒකම නෙවෙයිද වෙන්නේ සින්නන් සංගති පස්සෝ කියන තැන?
සින්නන් සංගති පස්සෝ කියන තැන ඒක වෙනවා. ඒක හැබැයි ලෝකෙට හරියට බුදුහාමුදුරුවෝ කතා කරන්නේ පස්ස නිරෝධයක් ගැන.
පස්ස නිරෝධය කියන තැන හටගන්න විදියක් නැහැ. ඇයි එතන තියෙන්නේ ditta sutta mutta vissarana viññāta? ඒක කෙනෙකුට දැකිය හැකි දේවල් නෙමෙයි. ඒක එතන කෙනෙක් පිටපස්සෙන් ඉන්න විදියක් නැහැ කියන එකයි මගේ කල්පනාවට
එන්නේ. එතන නැති වෙයි. හැබැයි ඇති වුණා නැති වුණා කියන තැන නම් කෙනෙක් ඉන්නවා ඒක දැනගන්න. නැවුණ දෙයක් නැති වුණා කියලා දැනගන්නකොට, හේතුන්ගෙන් හටගෙන හේතු නැති වෙනකොට නැති වුණා කියලා දැනගන්නකොට නම් කෙනෙක් ඉන්නවා.
ඒ මොකද අපි පටිච්ච සමුප්පාදය සිදු වෙන හැටි බලාගෙන ඉන්න නිසා.
අන්න හරි. හටගන්න හැටිත් බලා ඉන්නවා, නැති වෙන හැටිත් බලා ඉන්නවා. හත නොගන්න තැනට ආවේ නෑනේ.
ඉතින් දෙන්නේ කොහමද?
ඒක තමයි හොයාගන්නේ. එතෙන්ට එනකන් ඉතින් ලෝකෙට අහු වෙලා. මොකද ඒක දකින්න මම ඉන්නවා. ඔක බලා ඉන්න මම ඉන්නවනේ, ඇති වෙනව නැති වෙනව.
ඒක නිසා තමයි මම කිව්වේ ඉතින් මම
පුළුවන්ද පැහැදිලි කරලා දෙන්න මොකක්ද මේ පැටලවිල්ල කියලා?
අපි මේ මට හිතෙනවා ඔය පද්මගේ ප්‍රශ්නේ මට තේරුණා කියලා. ඔකට රවි හොඳ උත්තරයක් දුන්නා ගිය ඩිස්කෂන් එකේ අන්තිමට. අර මට කිව්වේ අර බල්ලාගේ ප්‍රශ්නේ බලන්න කියලා. දැන් අපි උතර යන තැන ගැන පොඩි හැඟීමක්. ඒ කියන්නේ මේ අද්දමේ දුක්ඛ සත්‍ය නෙවෙයි, අපි සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය. ඔය නිරෝධ සත්‍ය කියන තැන හොඳ දැනීමක් අපිට තියෙන්න ඕනේ මෙන්න මෙතෙන්ටයි යන්නේ කියලා. දැන් රවියදා කිව්වේ බල්ලා වතුරේ ඉන්න බල්ලා දැකලා බල්ලෙක් කියලා හිතනවා. නමුත් අපි එළියේ ඉඳලා අපි බල්ලට ගිනා වෙනවා. අපි දන්නවා මෙතන බල්ලෙක් නෑමයි කියලා. එතකොට රහතන් වහන්සේ අපි දිහා බලලා අපි ගහදිය බල්ල ගහ කියලා ගන්න එක දැකලා රහතන් වහන්සේ අපිට හිනා වෙනවා මේ අපි මෙතන අවිද්‍යාව කියලා. ඔන්න ඔතන්ට තමයි යන්න ඕනේ. කියන්නේ අපි රූපයෙන් මිදෙන්න ඕනේ ඉස්සර වෙලා. ඊට පස්සේ තමයි ওই සංඥා සංකාර වලට යන්න වෙන්නේ අපිට. එතකොට රූපය කියන එක හැමතිස්සම රවි කියනවා වගේ මේ රූපය ඇති වෙන හැටි බලන්න කියලා ඔතනින් මිදෙන්න වෙනවා. අපිට යන්න වෙන්නේ අර බල්ලා වතුරේ ඉන්න බල්ලා දැකලා බල්ලෙක් කියලා හිතනකොට අපි මෙතනින් බලන තැන රහතන් වහන්සේ අපි දිහා බලන්නේ මේ විදිහට නේද කියලා රූප ඇති වෙන හැටිම බලන එක තමයි ඔතනදී කරන්න තියෙන්නේ කියලා කියන එක තමයි පද්මගේ පද්මට දෙන්න දෙන උත්තරය කියලා මට හිතෙන්නේ. තෙරුවන් සරණයි.
හොඳයි, මම රූපය ගැන කියන්නම්. මම දැනගෙන තියෙන කොටස, මම හිතාගෙන ඉන්න කොටස, නන්දකෝවාද සූත්‍රයේ තියෙනවා දෙපලක පහනත් තෙලු තිරයත් තියෙන තැන, පහනත් තෙලු තිරයත් දැල්ලා තියෙන තැන ආලෝකය තියෙනවා කියලා. ඊළඟට කියනවා අතු ඇති ගසක් තියෙන තැන ආලෝකය තියෙනවා නම් සෙවනැල්ලක් වැටෙනවා කියනවා. දැන් මම බැලුවා මේ දෙකේ සම්බන්ධතාවය. මේ දෙකේ බලනකොට සෙවනැල්ලවත් අර වැටෙන ආලෝකයවත් අපිට පුළුවන් කමක් නැහැ වෙනස් කරන්න. ඒක අල්ලන්න, කැබලි කරන්න, කපන්න, කොටන්න කිසි දෙයක් කරන්න බෑ. කරනවා නම් යමක් කරන්නේ හේතුවලට. ඊළඟට එහෙමනම් අනුමත ස්වාමීන් වහන්සේ දේශනා කරා රූපයටත් හේතුවක් තියෙනවා කියලා. රූපයට තියෙන හේතුව තමයි සතර මහා භූත. කර්කසං මේ කියලා ඒක සතර මහා භූතය කියන්නේ රූපය නෙමෙයි. ඒ සතර මහා භූතය තියෙන තැනක තමයි රූපය විද්‍යමාන වෙනවා. රූපය කියන එක විද්‍යමාන වෙන දෙයක් විතරයි. එතකොට තුනකින් ඇතිවෙන ඵලය, දැන් ගසට යම් කිසි දෙයක් කරන්නත් බැරි නම්, ආලෝකයට යම් කිසි දෙයක් කරන්නත් බැරි නම්, මේ රූපයටත් අපිට කිසිම දෙයක් කරන්න බෑ. ඒක නිකන් විද්‍යමාන දෙයක් වෙන, විද්‍යමාන වෙන දෙයක් පමණයි. එතකොට මට හොඳටම පැහැදිලි මෙතන රූපයක් නැති බව. මම රූපය කියලා ගන්න, කැබලි කරන්න ගියොත් මම ගන්නේ සතර මහා භූත. එතකොට මම දැකලා තියෙන සතර මහා භූතය කියන්නේ යමක් නොවන බව. ඊළඟට මට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන, බුදුරජාණන් වහන්සේ රූපයක් ගැන කතා කරන්නේ මේ පංච උපාදානස්කන්ධයෙන්, එහෙම නැත්නම් මනසෙන් හදලා එළියෙන් තියෙන රූපයද කියලා මම, මට ප්‍රශ්නයකුත් ඇවිල්ලා තියෙනවා. තෙරුවන් සරණයි.
මට හිතෙන්නේ මේ රවි ඇන් පද්ම ඔක්කොටම මේ අපි ඔය තාම ලෝකේ දැන් උදාහරණයක් හැටියට අපි ඔය කඩලා ගිහලා පටවි ගැන කතා කරා. දැන් මූලපරියාය සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවානේ මේ අසුතවා පුදග්ජනෝ පටවින් පටවිතෝ මඤ්ඤති කියලා. ඔය කඩ ගිහිල්ලා හරියන්නේ නැහැ වැඩේ. ඕක මේ රූපය කියන එක රූපයක් නොවන තැනට වෙනකල් අර විදර්ශනාව කරන්න වෙනවා.
ඔබතුමා මගේ පිළිතුර හරියට තේරුම් ගත්තේ නැහැ. මම කිව්වේ සෙවනැල්ල කඩල බිඳල බලන්න බෑ. ඒක කරන්නම බැරි වැඩක්. කැපුවොත් කපන්නේ කො ගහ, එහෙම නැත්තම් මහ පොළව. ඒ කියන්නේ ඒවා හේතු. පහනේ කියන්නේ, තිරේ කියන්නේ හේතු. ආලෝකයට අකමැති නම් තමන් කඩන්න බඳන්නේ මේ ආලෝකය ගෙනත් දෙන එක ආලෝකය නෙමෙයි. රූපේ කියන්නේ සතර මහා ධාතුන් නිසා, සතර මහා ධාතුන් ඇති තැනක විද්‍යමාන වෙන දෙයක්. ඒ රූපය හරියටම ආලෝකයයි සෙවනැල්ලයි වගේමයි. ඒක නිසා අපි රූපය කඩනවා බිඳිනවා කියලා එහෙම දෙයක් කරන්න කිසිම අතකින් පුළුවන් කමක් නැහැ. ඒක විද්‍යමාන දෙන දෙයක් විතරයි. රූපය කඩන්න බින්දින්න පුළුවන් නම් අපිට සෙවනැල්ලක් කඩන්න බින්දින්න පුළුවන්. ආලෝකයක් කඩන්න බින්දින්න පුළුවන්. මේ තමයි මගේ මතය. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මහත්මේ නන්දකෝවාද සූත්‍රයේදී පොඩ්ඩක් මතක් කරගන්න අවශ්‍යයි. එතෙන්දී මේ ඒ හැම උදාහරණයකදීම අන්තිමට මේ නන්දක රහතන් වහන්සේ කියනවා නේද, මේවා මේ එකක් අධ්‍යාත්මික ආයතනට උදාහරණයකි, අනික බාහිර ආයතනට උදාහරණයකි වගේ දෙයක්. ඒ කියන්නේ එතකොට උදාහරණයක් කිව්වොත් මේක ඇස මේක රූපේ මේ කියලා මේක පොඩ්ඩක් කට්ටිය මතක් කරලා දෙනවා නේද මට ඉතින් හිතෙනවා අන්තිමට කොහොම කරත් මේ අපි එන්න ඕන නේද මේ ඇස කියන්නේ මොකක්ද කියලා
ඒ උපමාවත් පුළුවන් නම් මතක් කරන්න බලන්නේ උපමාවත් ඒක හොඳයි ඒක උපමා කරන හැටි මතක් කළොත් කවුරු හරි කියන්නේ ජනිත් මතක නම් ජනිත්
මාත් මේ සූත්‍රය අරගන්න හදනවා මේ මට තාම හම්බුන්නේ නැහැ මතක තිබ්බේනම් මේ අර ඒ කියන්නේ අර පහනයි පිරේනුයි ඒ දෙකෙන් එකක් අධ්‍යාත්මික අනිතක බාහිර නියමකෙ දෙයක් කියවෙන්න මම මේ බලලා කියන්න
මේ ජනිත් බලනකල් මම පොඩ්ඩක් මතක් කරන්නම් ඔය මොකද ගිය සැරේ සාකච්ඡාවේදී මම ඔය රවි මහත්තයාගෙන් ඇහුවෙත් මටත් පැටලෝ වගේම දැනක් මම ඇහුවේ මේ බල්ලා වතුරේ ඉන්නවා කියලා අපිට එතන අවිද්‍යාව නෑ කියලා අපි හිතන්නේ අර ආලෝකය පරාවර්තනය වෙලා වැටෙනවා කියන සිද්ධිය හින්දා නේද ඒක ලෞකික දෙයක් නේද කියලා මම ඇහුවේ ඒ කියන්නේ මේ ආලෝකයක් තියෙනවා නම් බල්ලක් තියෙනවා නම් බල්ලගේ පිළිබිඹුව අර ජලයෙන් එනවා අපිට ඒක දැනෙනවා නමුත් ඒ අපි ගන්න තේරුම ඒක මේ ලෝකේ පැත්තෙන් ගන්න තේරුමක් ඒක ගීසරේ සාකච්ඡාවේදී රවි මහත්තයා හොඳට අපිට තේරුම් කරලා දුන්නා ඔය ඕක නෙවෙයි මේ ලෝකෝත්තර විදියට බලන එක කියලා ඒක ලෞකික පැත්තෙන් බැලීමක් ඒක තමයි අපි අන්තිමට ගිහිල්ලා තීරණය කරේ රහතන් වහන්සේ අපි දිහා බලන්නේ අපි බල්ලා දිහා බලන අදහසින් වාගේ කියලා අන්න එතනින් මොකක් හරි අදහසක් ගන්න පුළුවන් වේද කියලා මට හිතුණා සිරුවන් සර්ණයි
මගේ ළඟ තියෙනවා අලව්වේ හාමුදුරන්ගේ තමා සොයන්න කියන පොතේ පින්වතුනි එක අවස්ථාවක නන්දක කියලා ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරනවා පහනක් පත්තු වෙනකොට වැටියයි සිලයි තෙලුයි නිසා ආලෝකය ලැබෙනවා ආලෝකය කියන්නේ මේ තුනටම අදාළ දෙයක් නෙමෙයි ආලෝකය මේ තුනම නැතිව හටගන්නේ නැහැ හේතුවක් නිසාම තමයි ඇති වෙන්නේ. එතකොට මේ ආලෝකය කියන කාරණාව ගත්තොත් ඒකට භව්‍ය පදනමක් නිත්‍ය පදනමක් තියනවාද? නිත්‍යයි කියලා ගන්න බෑ. ඒ ඵලය කියන කාරණාව තියෙන්නේ හේතුව නිසාමයි. ඵලයට ස්ථිර පැවැත්මක් නෑ. එතකොට අනිත්‍යයි කියලා දකින්න මේ ඵලය නැති වෙන්න අවශ්‍ය නැහැ. අනිත්‍යයි කියන්නේ හේතුවක් මත ඵලය තියෙන ඵලයක්. ඒ අනුව තමයි අවබෝධය කියලා කියන්නේ. අන්න එහෙම තමයි තියෙන්නේ.
කවුරුත් උත්සාහ කරන අද පැහැදිලි කරන්න ඔක පැහැදිලි කළොත් හොඳ අවබෝධයක් එයි මම හිතන්නේ.
තෙරුවන් සරණයි මම අර නන්දකෝවද්ද සූත්‍රයේ තියෙන එක රෙෆරන්ස් එක පොඩ්ඩක් ඔය කියලා බැලුවා. එතෙන්දී කියන්නේ අර තෙල් පහන උපමාව ගත්තම මම ඒක පොඩ්ඩක් කියවන්නම් සත්‍යයට හෙන්න. නැගෙනහිර න්‍යාංශයේ ඇවිලෙන්නා වූ තෙල් පහනක් වූ තෙලද අනිත්‍ය වෙනස් වෙන ස්වභාවය ඇත්තේ පහන් වැටියද අනිත්‍යය තු වෙනස් වෙන ස්වභාවය ඇත්තේ පහන් සිලුවද අනිත්‍යය වෙනස් වෙන ස්වභාවය ඇත්තේ වෙනස් ස්වභාවය එතකොට අහන අර මේ වෙනස් වෙන දෙයක් නිත්‍යද අනිත්‍යද කියන ප්‍රශ්න ටික අර සාමාන්‍ය ස්වරූපයෙන් අහගෙන යනවා අන්න එතකොට ස්වාමීනි මේ ඇවිලෙන්නා වූ තෙල් පහනේ තෙලද අනිත්‍ය වෙනස් වෙන ස්වභාවය ඇත්තේ නම් පහන් සිලද අනිත්‍ය නම් වෙනස් වෙන ස්වභාවය ඇත්තේ නම් ඒ ආලෝකය අනිත්‍ය අන්න එතකොට එතන අන්තිමට උපමා කරන්නේ මේ ඒ වගේම තමයි මේ බාහිර ආයතන කියනකොට තෙලක් වැටියක් තමයි අර අනිත්‍ය ප්‍රත්‍ය කියන එක. එතකොට අර චක්කුවත් රූපයක් කියන තැනට තමයි ආයෙත් එන්නේ. එහෙමනම් චක්කුවත් අනිත්‍ය නම් රූපයක් අනිත්‍ය නම් මේ ඒ දෙක එක්වැමෙන් ඇති වෙන මේ ඒ දෙක නිසා හටගන්නා විඥානය කියන එක මේ නිත්‍යය කියලා ගන්න පුළුවන්ද කියන අදහස තමයි ඒ එතෙන්දි මතුවෙන්නේ කියන එක තමයි මට හේතුනේ. එතකොට මේ දැන් අපි සමහර තැන්වලදී හිර වෙලා තියෙන වගේ හැඟීමක් ඇති වුණා. මේ කට්ටිය ගන්නවා මේ අසත් රූපයක් කියන එක මේ ඒ දෙකේ එකතු වීම වළක්වන්න බැරි දෙයක් කියන එක. එතන මේ ඒකේ එතන යටින් අවිද්‍යා සංකාර තියනවාද කියන හැඟීම, ඒක තියෙන්න බෑ වගේ හැඟීමක් කතා කරන එකකුත් ඇහෙලා තියෙනවා. මේ මට හිතුනේ අර දැන් මේ මහත්මිය අර මුලින්ම කිව්වා වගේ මේ අපිට කියන්නේ අර සංචේතනාදී සූත්‍රය තියෙනවානේ, යම් කිසි අනුශය මාත්‍රයක් ප්‍රකල්පන මාත්‍රයක් මොකක් හරි දෙයක් කියනකම්ම මේ විඥානයේ බැස ගැනීමක් වෙනවා කියන දෙයක් කියලා තියෙනවා. එතකොට අර ලෝකයේ පැවැත්මකට හැමතිස්සම මේ දෙකක් බෙදෙන්න ඒක උපකාර වෙනවා. මේක අන්න ඒ වගේ දෙයක් තමයි මම නම් තේරුම් අරගෙන තියෙන්නේ.
හොඳයි, ඒ රූපමාවේ එතකොට දැන් පෙළුයි තිරයි නිසා දැල්ල, දැල්ල නිසා ආලෝකය.
ඔව්.
ඊළඟට තෙලුත් අනිත්‍ය නම්, තිරෙත් අනිත්‍ය නම්, දැල්ලත් අනිත්‍ය නම් ආලෝකේ නිත්‍ය වේද කියනවා නේද? දැන් එතන බලන්න මේ ආලෝක අනිත්‍ය බව තේරුම් ගත්තේ ආලෝක ඇති වෙලා නැති වෙන හින්දා නෙවෙයි. තෙලුත් අනිත්‍යයි, තිරත් අනිත්‍යයි, දැල්ලත් අනිත්‍යයි කියලා දැක්ක නිසා. එතකොට ඒ ඵලයේ අනිත්‍ය තේරුම් ගත්තේ හේතුවල අනිත්‍ය නිසා. ඵලයේ අනිත්‍ය තේරුම් ගත්තේ හේතුවල අනිත්‍ය දැකීම නිසා මිසක් ඵලයේ අනිත්‍ය දැකීම නිසා නෙවෙයි.
ඔව්.
එහෙනම් අපි ඒක දැන් අපි බලන දෙයකට ගන්න වෙනවා. අපේ කිව්වොත් දැන් මෙතුමිය කිව්වා ඕනම රූපයක් තියන්නේ සතර මහා ධාතු හින්දා කියලා. එතකොට අපි රූපය ඵලය කියලා ගත්තොත් හේතු වෙන්නේ සතර මහා ධාතු. ඒකට හේතුඵල සම්බන්ධයක් තියෙනවා. සතර මහා ධාතු නිසායි රූපයක් පනවගෙන ඉන්නේ, හැදෙන්නේ. සතර මහා ධාතුව තිබුණ නැත්නම් රූපයක් හැදෙන්න බෑ. දැන් අර උපමාවේ කිව්වේ දැන් ඒක හරියට දැන් රූපය ආලෝකේ නම් සතර මහා ධාතු හරියට අර තෙළුයි තිරයි දැල්ලයි වගේ හිතන්න වෙනවනේ. ඒ කියන්නේ ඵලය හටගන්න හේතු ටිකනේ. ඵලය අපිට රූපය නම් ඵලය හටගත්තේ අපි කියමු පඨවි ආපෝ තේජෝ වායෝ නිසා කියලා. දැන් බලන්න එහෙනම් දැන් හේතුයි ඵලයයි අපි අඳුරගත්තා. ඒකට ඒ දැල්ලේ උපමාවේදී ඵලයේ අනිත්‍ය තේරුම් ගත්තේ හේතු අනිත්‍ය නිසා නේද? එහෙනම් අපිට ඉස්සෙල්ලා දකින්න වෙනවා මේ හේතුවල ස්වභාවය. දැන් අපි සතර මහා ධාතු නිසා රූප කියලා රූපය ගැන කතා කරන එක වගේම දැන් සතර මහා ධාතුවේ ස්වභාවයත් හොයන්න වෙනවා ඇත්ත දැනගන්න නම්. ඒ කියන්නේ හේතු අනිත්‍ය බව දැක්කොත් විතරයි ඵලය අනිත්‍ය වෙටහෙන්නේ. ඒකනේ ඒ උපමාවෙන් ගන්න තියෙන්නේ. දැන් අපි ඒ වෙලේ කරලා බලන්න ඕන. එහෙනම් රූපයක අනිත්‍යතාව වැටහෙන්න නම් රූප සමුදය වුණ සතර මහා ධාතුවේ අනිත්‍යතාව තේරුම් ගන්න ඕනේ. අනේ දැන් හොයන්න මොකද්ද අනිත්‍ය කියන්නේ කියලා. මට හිතෙන්නේ මොකද්ද අනිත්‍ය කියලා.
හේතුන්ගෙන් හට ගන්න බව. හට ගැනීම නැහැ. නිසයිකා නිත්‍යයි.
හොඳයි. එහෙනම් දැන් අපි හේතුන්ගෙන් හට ගන්න බව අනිත්‍ය නම් දැන් අපිට ඉස්සෙල්ලා ඕන වෙනවා හේතුවෙත් අනිත්‍ය දකින්න. අපි සතර මහා ධාතු වෙන හේතුව කියලා ගත්තේ ඒ හේතුව අනිත්‍ය බව දකින්න නම්
අපි කායanusasanaව කරන්න ඕන.
ඒකේ සමුදය හොයන්න ඕන.
ඒකේ සමුදය හොයන්න ඕනනේ. දැන් මතක තියාගන්න ඵලය විතරක් නෙවෙයි හේතුන්ගෙන් හටගත්තේ. හේතුන්ගෙත් අනිත්‍ය දැන් තෙලුයි tirei දැල්ලයි අනිත්‍ය දැක්කොත් විතරයි මතක තියාගන්න ආලෝකය අනිත්‍ය වෙටයි. අපි ආලෝකය අනිත්‍ය දැනගත්තා කියලා හේතු ටික බැලුවේ නැත්නම් මේක අවබෝධ වෙන්න විදිහක් නැහැ. රූපය අනිත්‍ය දැක්කා කියලා රූපය හටගන්න හේතු වන සතර මහා ධාතු අනිත්‍ය දැක්කේ නැත්නම් රූපය අනිත්‍ය දකින්නේ නැහැ. ඒක නේද අර උපමාවෙන් තේන්නේ. දෙලුත් අනිත්‍ය නම් tiret අනිත්‍ය. නේද? දැල්ලත් අනිත්‍ය නම් තමයි මේ ආලෝකය අනිත්‍ය බව ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. එතකොට අපිට සතර මහා ධාතුෙත් අනිත්‍ය අඳුර ගන්න වෙනවා. එතකොට අනිත්‍ය කියන්නේ හේතුන්ගෙන් හටගත්තා නම් එහෙනම් සතර මහා ධාතු හටගත්ත හේතුවක් හොයන්න වෙනවා. එහෙම නේද?
තමයි. එතකොට ඒකට නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සතර මහා ධාතුව කියන එකට මේ දත්ත කර්කශ ස්වභාවයක් බව නේද දේශනා කරේ. ඒක ගතියක් විතරනේ. ඒක දෙයක් නෙමෙයි. ඒ වගේ එකතු වෙන තැනක මෙහෙම දෙයක් විද්‍යමාන වෙන්න පුළුවන්. නමුත් ඒක ස්වභාවයෙන් විතරයි නේ.
නෝ දැන් පඨවිය කියන්නේ කර්කශ ගතිය, රළු ගතිය, තද ගතිය නේද? කක්කලං කරගතං. තවත් වචනයක් තියෙනව නේද මතකද?
යම් අජත්තම් පච්චත්තම් කක්කලම් කරිකතම් උපාදින්නම්.
ඒක උපාදින්න.
ඔව්.
මොකද්ද උපාදින්නම් කියන්නේ?
උපාදාන කර ගැනීමට කැමති වෙනවා. හිතයි උපාදානයට යම් ඒක අල්ලගන්න හිතෙනවා.
ඔව් එතන ඒ පොඩි එහෙම හිතුවත් ගන්න පුළුවන්. ඒ උපාදානීයයි උපාදින්නයි කියන දෙකක් තියෙනවා. ඔය කියන්නේ උපාදානීය කියන එක. උපාදානයට හිතයි. උපාදානීයයි. උපාදින්නම් කියනකොට තමන් අනුව ගිය ස්වභාවයක්. ඒක උනාට කර්කශ වුණාට තව කෙනෙකුට කර්කශ නොවෙන්න පුළුවන්. දැන් අපිට බිත්තිය තද වුණාට දෙවි කෙනෙකුට භූතයෙකුට ඒක තද නොවෙන්න පුළුවන්. ඒක ඇතුලේ යන්න පුළුවන්. ඒකට සාපේක්ෂක දෙයක්, පුද්ගලයානුව ගිය දෙයක්. නේද?
ඔව්.
එතකොට ඔන්න දැන් සමුදයක් හම්බ වෙනවා සතර මහා ධාතුවේ. පුද්ගලයේ පනෝගත්තු දෙයක් නේද ඔබ?
රට සංස්කෘත් නෙන්න. එතන මේ දෙන්නේ යම ඇත කියලා හිතුවොත් මට අතක් ඇත කියලා හිතුනොත් මට අත උසවන්න පුළුවන්. ඒ ගැතිය නේද ඔය කියන්නේ?
ඇත කියලා හිතනත් පුළුවන්, නැත කියලා හිතනත් පුළුවන්. නැති අත තියන කාලේ නම් ඉස්සුව නේද? අත කපලා දාන්න මට ඔය අත තියන කාලේ නම් අසවන්න පුළුවන්. දැන් අත නැති වුණාටත් ඒත් තියෙනවා. ඇත නැත දෙකෙන් අපට අහුවෙලා. ඒකට ඇත නැත දෙකෙන් බේරෙන දර්ශනයක් තමයි මේ අනිත්‍ය කියන එක. අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්න. ඔය ලක්ෂණ තුන ලෝකෙට අයිති ඕනම දෙයකට පොදුයිනේ. ඒකට තේරුම් ගන්න රූපය ලෝකෙට අයිති නම් රූපය සකස් වුන හේතුව අපි හොයාගත්තේ සතර මහා ධාතු ඒකත් ලෝකෙට අයිති. ඒ වයින් එතර වෙන්න නම් මේ ඒ සතර හේතුෙත් අනිත්‍ය දකින්න ඕන. හේතුෙත් සංකත බව, හේතුෙත් පටිච්ච සමුප්පන්න බව දකින්න ඕන. ඒකට පටිච්ච සමුප්පන්න බව දකින්න නම් සමුදය හොයා ගන්න වෙනවා. සමුදය හොයනකොට පේනවා දැන් පටවිය පුතේජෝ ආයේ පුද්ගලෙක් කනුව ගිය දෙයක්. ඇත්තටම පවතින ස්වභාවයක්ද? දැන් බල්ලට වතුරේ බල්ලා පිහිටියේ පුද්ගලයා නුව ගිය දෙයක්. සාපේක්ෂයි බල්ලට ඉන්න වතුරේ බල්ලේ. අපිට ඉන්නා. අපිට පිහිටන්නේ. අවිද්‍යාව තියෙන මනසට පිහිටනවා, අවිද්‍යාව දුරුණ මනසට පිහිටන්නේ නැහැ, උපද්දන්නේ නැහැ. උපදින්න හේතු නැහැ. එතකොට සමුදය දකිනකොට හටගන්න හැටිත් පේනවා, නිරෝධයත් පේනවා. නිරෝධය කියන්නේ නැති වුණා නෙමෙයි, උපදින්න නැති ස්වභාවය. වතුරේ බල්ලා උපදින්නේ උපදින්න හේතු තියෙනකොට. අපිට ඒ හේතු යෙදෙන්නේ නැති හින්දා වතුර බල්ලෙක් උපදින්නේ. ඉන්න බල්ලෙක් නැතිනවා නෙවෙයි. ඒක ඇති වුණ නැති වුණ කතාවක් නෙමෙයි. ඉපදෙන්නම නැහැ. නොහට ගන්න බව තමයි නිරෝධය. ඉපදිලා නැහැ. ඉපදිලා නැත්නම් ඒක එතනට කතාවක් යෙදෙන්නේ නැහැ. ඒත් අන්නේ ධර්මතාවය දකින්න තමයි ඒ අනිත්‍ය සංඥාව වඩන්නේ. ඉති රූපං ඉති රූපස් සමුදයෝ ඉති රූපස් අත්සංගමෝ. එතකොට තේරෙයි පහන් දැල්ලේ ආලෝකේ අනිත්‍ය උනේ එලුත් අනිත්‍ය නිසා, තිරෙත් අනිත්‍ය නිසා, දැල්ලත් අනිත්‍ය නිසා. මොකද්ද මේ අනිත්‍ය කියන්නේ? ඇති වෙලා නැති වෙන කතාවක් නෙවෙයි. ඒවත් ලෝකෙට ඇති જાති. ඒව හටගත්තෙත් අවිද්‍යාව නිසා නේද? ලෝකයක් හටගන්නේ අවිද්‍යාව නිසා. ඒවත්තර වතුරේ ඉන්න බල්ලෝ වගේ නේද? එතනත් දකින්න සංකත පටිච්ච සමුප්පන්න අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක.
ප්‍රවි ඔතනදී ඔය අත්තවාද උපාදාන කියන වචනය ගත්තොත් අපිට ඔය උපාදින්න ස්වභාවය මෙතෙන්දී තේරුම් ගන්න ටිකක් පහසු වෙයි නේද?
ඔව් කියන්න බලන්න ඒක.
උපාදාන කියන එකේ අත්තවාද උපාදාන කියන අවස්ථාව ඇතර මට ඒක ඔක්කොම මතක නැහැ. අත්තවාද උපාදාන කියන්නේ ඕනෑම දෙයක් එහා පැත්තේ තියෙනවා නම් මෙහා පැත්තේ මම ඉන්නවා. දැන් ආලෝකය අපි සෙවණැල්ලක් හදනකොට ආලෝකයයි ගහයි ගත්තොත් ආලෝකය තියෙනවා නම් එහා පැත්තේ මම මෙහා පැත්තේ ඉන්නවා. ඒ කියන්නේ ඕනෑම දෙයක් තියෙනවා කියන රූපයක් තියෙනවා කියන හැඟීමක් හරි එනකොටම මෙහා පැත්තේ මම ඉන්නවා. ඉතින් ඒක තමයි හේතුව. අන්න ඒ හේතුව අපි දකින්න ඕනේ. එහෙම තමයි මට තේරෙන්නේ. තේමස් සර්.
ඒක දැන් තියෙනවා කියනකොට නෑ අපි කියන්නේ ඇති වෙලා නැති වෙන එකක් කියයි. ඇති වෙලා නැති වෙන්න හරි ඒක තමයි මං කියේ වර්තමානෙට එන්න ඕන කියලා. එර නැති වීම හටගත්ත ඉතුරු නැතුව නිරුද්ධ වුණා. හැබැයි හටගත්ත මොහොතේක ඒ ක්ෂණයට තියනවා නම් ඒ මොහොතට ඒක ඇසුරු වෙලා. ඊට කලිනුත් නෙමෙයි පස්සෙත් නෙමෙයි ඒ මොහොතේදී ඒක ඇසුරු වෙලා. දැන් රූපය ඇසුරු කළොත් මම වෙමි. රූපං උපාදාය අස්මීති හොති නෝන උපාදාය. ඇසුරු කළොත් මම වෙමි. පිළිගත්තොත් මම ඉන්නවා. ඒ මට නිරූපේ තියෙන. මම නියෝක දැනගත්තේ. ඇති වෙන නැති වෙන බව හරි දැනගත්තේ මමනේ. ඒ රූපේ ඇති වෙනවා නැති වෙනවා කියලා දැනගන්න එක ඒ රූපේ ඇසුරු වෙලා. හැබැයි රූපේ ඉපදුන්නේ නැත්තම් ඇසුරු වෙන්නේ නැහැ. අන්න නැත්නම් තමයි මේ Nirodhe ඥානෙ එන්න ඕන. Nirodhe කියන්නේ ඇති වෙන නැති වෙන කතාවක් නෙමෙයි. ඉපදිලාම නැහැ. ඉපදුන්නේ නැත්නම් එතන කතා කරන්න ස්වභාවයක් නැතනට කතාවක් කොහෙත් නෑ යෙදෙන්නේ. හටගත්ත නැති වුණා කියනවත් ඒ තරමටවත් ඉපදින්නේ. එතකොට හේතුවල Nirodhaය දැක්කොත් හේතුත් ඉපදෙන්නේ නැති ධර්මතානම් අර වතුරේ ඉන්න බල්ලෝ වගේ ධර්මතානම් මේ හේතු ටික. ඒ අනිසා කතා කරන ඵලයක් පිහිටයිද? හේතු අනිත්‍ය නම් ඵලයක්. අනිත්‍යයි කියන එක දැන් ටිකක් පේනවා ඇති නේද? එතකොට අර නන්දකෝවාදයේදී මතක තියාගන්න, දැන් නන්දකහඳුරු අහනවා මේ එහෙම කියන්නේ ඇයි? එතකොට ඒගොල්ලෝ කියනවා මේක සම්‍යක්ප්‍රඥාවෙන් දැකලමයි මේ කියන්නේ කියලා. හේතු අනිත්‍යය කියන්නේ නිකන් නෙවෙයි. සම්‍යක්ප්‍රඥාවෙන් දැකලමයි. කියන්නේ සමුදය නිරෝධය කියන ධර්මතාව. සමුදය තියෙන්නේ අවිද්‍යාව තියෙනකන්. අවිද්‍යාව නැත්තම් නිරෝධය කියන මට්ටමක් තේරුම් යන්න. ඒතර නිරෝධය කියන්නේ මේ නැති වුණ කතාව නෙමෙයි. ඉපදෙන්නේ නෑ. ඉපදුවේ මෝඩකමට. වතුරේ බල්ලා උපද්දන්නේම මෝඩකමට. අවිද්‍යාව මත. ඇති වෙන නැති වෙන බල්ලේ කතාවන්නේ. ඒ මට්ටම අපි ඵලයට විතරක් නෙමෙයි හේතුවටත් දකින්න ඕන. රූපය විතරක් එහෙම දැකලා හරියන්නේ නැහැ. රූපයේ හේතුව සතර මහා ධාතු නම් සතර මහා ධාතුවත් ඒ ලක්ෂණ වලට යක. ඒකත් රූපයක්මයි. සතර මහා ධාතුව කියන්නේ රූප.
එතන සමාසම හිතන්නේ අපි මේක කරගෙන අපි හිතන්නේ අන්තිම හේතුව රූපයට අන්තිම වෙන හේතුව තමයි සතර මහා ධාතුව කියලා. අපි ඒක ඵලයක් කියන එක දකින්නේ. ඒක රූපයට හේතුව විතරයි එතනින් නවත්තලා වගේ මට හිතෙන්නේ. ඒකට ගැටලුව තියෙනවා මට
හිතෙනවා. ඒක තමයි. දැන් ඒකත් සංකතයක්. ඒකත් මේ පටිච්ච සමුප්පන්න දෙයක්. ඒකත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් අටගත්තු දෙයක් කියන එක දකින්නේ නැහැ. ඒතර හේතුවේ අනිත්‍ය දකින්න
කියන්නේ.
මෙතෙන්දී අපිට මේ ගොඩක් උදව් වෙන දෙයක් අනුමුදස්සේ ස්වාමීන් වහන්සේ අර ගියසුමානේ කරපු පච්චේ සූත්‍රයේදී කිව්වා ස්වාමීන් වහන්සේ කිව්වා අපිට වර්තමානයක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ අතීතයේකුයි අනාගතයේකුයි තියෙනවා නම් තමයි. ඒ කියන්නේ අපිට වර්තමානයක් ගැනවත් කතා කරන්න බෑ කියලා ස්වාමීන් වහන්සේ කිව්වා. සමහරවිට ඕක අපිට උදව් වෙයි මේ වර්තමානයක් විතර නෑ කියන එක තේරුම් ගන්න. මං හිතන්නේ ඉතලසම
වර්තමානයේ තිබුත් ඒක අතීතයට යනවා.
දෙන්දී උන්වහන්සේ අදහස් කරේ පටිච්චසමුප්පාදයට කාලයක් දාන්න බෑ කියලා. කාලයක් පනවන්න බෑ පටිච්චසමුප්පාදයට කියලා. ඒකයි මං හිතේ.
කොහොමද ඒක හරි අපි හුඟක් කරලා හිතනවානේ වර්තමානයේ ඉන්න ඕනේ වර්තමාන මොහොත කියලා. එහෙම ඒක නෙමෙයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා
හොඳට. ඒ ඔය අපි හිතන්නේ එහෙම.
ඔය කරුණු දෙකම හරි. කාලයේ ප්‍රශ්නේ, එතකොට කාලයත් ලෝකෙට අයිති. ඒ වගේම වර්තමානයත් ලෝකෙට අයිති. ඔය දෙකම ඉතින් දෙපැත්තෙන් කිව්වට ඔය එකම කරුණක්. එතකොට පටිච්ච සමුප්පන්න බව නොදන්න නිසා අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඉපැද්දුවා කියලා නොදන්නකම මත අපි වර්තමානෙටත් අහු වෙනවා. වර්තමානයේ තහ වුණත් තව මොහොතකින් ඒක ඉතින් අතීතේ. අර ඇතිලා නැති වුණේ ඒක අතීතෙනේ. ඒතර වර්තමානයේ පිහිටියොත් අතීතෙටත් ගියා. අනාගතෙත් පිහිටනවා. ඒතර කාලයට අහු වෙනවා. ඒතර ඒ වර්තමානයේ ඇත්ත නොදැකීම මතමයි කාලයට අහු වෙන්නේ නැත්නම් වර්තමානයට අහු වෙන්නේ. වර්තමානයේ ඇත්ත දැක්කොත් වර්තමානයක් කියලා ස්වභාවයක් පිහිටන්නේ නැහැ. මොකද දැන් ඇතිලා නැති වුණොත් වර්තමානයේ ඇතිලා නැති වෙනවනේ. ඒ නිසා තමයි මම කියන්නේ මේ ඇතිවීම නැතිවීම නෙමෙයි මේ දකින්නේ. මේ ඇතිකල් හිමේ වේ. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ. මේ හේතු නිසා ඵලය මිසක් හේතු යෙදුන් නැත්තම් හටගන්නේ උපදින්නේ. ඉපදුන් නැත්තම් දැන් වර්තමානයක් ගැන කතා කරන්න පුළුවන්ද? ඉපදුණේක නැති වෙන වර්තමානයක් තියෙනවා. හටගත්තේම නැත්තම්. ඒ වර්තමානයක් ගැන කතා කරන්නත් විදිහක් නැහැ. මොකක් හරි ස්වභාවයක් තිබුණොත් එයා මේ මොහොතේ මේක කියලා කතා කරන්න පුළුවන්. ඒ ස්වභාවයක් ඉපදුන්නේ නැත්තම් දැන් මොකද්ද ඒවා? වර්තමානයක් පිහිටන්නේ කොහොමද? වර්තමානේ පිහිටියේ නැත්නම් තව ටිකකින් ඒක අතීත කතාවක් කියදෙන්නෙත් නැහැ. ආයි මේක ඉද කියන කතාවක් කියදෙන්නෙත් නැහැ. මොකද ඉද දුන්නේ නිරෝධ. නිරෝධ කියන්නේ හටගත්තේ නැහැ. ඒක තේරුම් ගන්න කාලය විතරක් නෙවෙයි. ඒ කාලයම කරුණු තමයි වර්තමාන අතීත අනාගත. අපි අර රූපේ වර්ග කරන 11 ආකාරයෙන් අපෙන්ට ආйти. දුරලංග කතාවටත් ඕකමයි කියන්න තියෙන්නේ. අජ්‍යත්ත බහිද්ද කතාවටත් ඕකමයි කියන්න තියෙන්නේ. ඕලා රිකර්සියුම් කියන එකටත් ඕකමයි. හීන ප්‍රණීත කියන එකටත් ඕකමයි. ඒතර වර්තමානයේ මේ ක්ෂණේ ඔය 11න් එකක් හරි තියනා නම් මතක තියාගන්න මේ ලෝකෙට අහු වුණා. ඒතර වර්තමානෙත් විදර්ශනා කරන්න කියන්නේ ඔකත් නිරෝධ ධර්මයක් අපේ මෝඩකමට උපද්දගෙන ඒ ක්ෂණේට. අවිද්‍යාව මතයි පනවගෙන තියෙනවා. අවිද්‍යාව නැති වුණත් ඒක කතා කරන්න විදිහක් නැහැ. මොකද ඉපදිලා නැහැ. හරියට අපිට වතුරේ බල්ලා වගේ. බල්ලට බල්ලා ගැන කතා කර කර ඉන්න බලුවා. අපිට ඉපදිලා නැහැ. අපේ ලෝකෙට ඒක අදාළ නැහැ. නැවෙ නොහට ගන්න ස්වභාවය ඵලයට විතරක් නෙමෙයි හේතුවටත් දකින්න ඕන. ඵලය සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් වගේම හේතුවත් සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන්. ඒතර හේතුව අවිද්‍යාව කියලා දකින තාක්කල් අපි අවිද්‍යාව මත හටගත්තු හේතුවක තමයි ඉන්නේ.
ඔතන සර් හේතු වලින් අවිද්‍යාව හැරෙන අනිත් හේතු ටික ලෝකෙට අයිති හේතු අපිට පැටලෙන්න මා හිතන්නේ එතනදි පැටලෙනවද සමහර රූපයකට හේතු කියනවා නම් අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියලා. ආ එතකොට ඒ අවිද්‍යාව නැතුව අනිත් හේතු ටික ලෝකෙට අයිති හේතු නේද සර්?
ඔව් ඒක හරියටම හරි. කර්ම තණ්හා ආහාර කියන ඒවා ලෝකේ තියෙන දේවල්. අවිද්‍යාව අහුවෙන්නේ ඔය ලෝකෝත්තර දර්ශනේ විතරයි. අවිද්‍යාවෙන් පනවපු දේවල් තමයි අනිත් ටික. අවිද්‍යාව මත හටගත්තු දේවල්. ඒකට තේරුම් ගන්න අර පටිච්ච සමුප්පන්න ධර්ම, පටිච්ච සමුප්පාදයයි පටිච්ච සමුප්පන්න ධර්මයි කියනකොට අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ. ඒ සේරම පටිච්ච සමුප්පන්න ධර්ම. ඒවා පටිච්ච සමුප්පාදයට යටත්. එතකොට ඒ එක එකේ පටිච්ච සමුප්පන්න බවක් දකින්න පුළුවන්. නැක දැන් එකකට ඵලය අනිත් එක හේතුව වුණාට ඵලයත් පටිච්ච සමුප්පන්නයි හේතුවත් පටිච්ච සමුප්පන්නයි කියන තැනට එනවා. අපිට ගොඩක් වෙලාවට ඵලය පැත්ත පෙන්වුණාට හේතුව පැත්ත පේන්නේ. තර හේතුවත් අවිද්‍යාව ප්‍රත්‍යයයි. අවිද්‍යාව අහු වෙනකම්ම ඔක දිගට දිගට යන්න වෙනවා. අවිද්‍යාව අහු වෙන්නේ ලෝකේ සකස් වෙන හැටි, ලෝකේ සකස් නොවන හැටි අහු වෙන්නේ අවිද්‍යාව තුලින්. ලෝකෙන් එතර වෙන්න පුළුවන් නැහැ අවිද්‍යාව කියන තැන ඇල්ලුවොත් විතරයි. නැත්තම් අපිට පේන්නේ ලෝකෙට අයිති මත්තමෙන් විතරයි. ඒ සාකච්ඡාවේ මේ හෙලෝ මගේ කස්නිකන් මතු කළා ඒක තේරුණාද දන්නේ නැහැ. දැන් අපි ජරා මරණ විතරයි දුක කියලා ගන්නෙ. ඇයි ඊට කලින් ඒව දුක කියලා ගන්නෙ නැත්තේ? ජාතිය දුක කියලා ගන්නෙ නැත්තේ? භවය දුක කියලා ගන්නෙ නැත්තේ? උපාදානි දුක කියලා ගන්නෙ නැත්තේ? ජරා මරණ විතරක් දුක වෙන්නේ. ජරා මරණ දුක වෙන්නේ පුද්ගල සංකාරකේ. මේ පටිච්ච සමුප්පන්න බව දැකලා සංකාරය සංකාර දුක්ඛය දැකලා නෙවෙයි. නේද?
ඒක හරි සර්. දුක්ඛ දුක්ඛයි විපරණාම දුක්ඛයි විතරයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. අර සංකාර දුක්ඛය පේන්නේ පටිච්ච සමුප්පන්න අනිත් හේතුත් එක්ක.
උතනයි සංඛාර කියන එක අවිද්‍යා පත්‍ය සංඛාර. ඒ කියන්නේ එතන මම මේ කදිම්ම විශ්වාස කරනවා මේ අනුම දසියම්දරෝ මේ අර පටිච්චසමුපාද සූත්‍රයේ කියනකොට එතෙන්දී අහන ප්‍රශ්නයකට උත්තර දෙනවා. එතන තියෙන්නේ සංඛාර කිව්වට මේ ඒකේ තියෙනවා ඉතාම හැලුකි. ඉතන්නත් දෙවි තනම් පොඩි තනක් එතන තියෙන්නේ ඇත්ත කියන ගතිය. ඔන්නෝය අවිද්‍යාවෙන් ලැබෙන ඔන්නෝය ඇත්ත කියන ගතිය වෙනකොටම තමයි සංකාරපච්චය විඥානම් වෙන්නේ කියන එක. මම ඒක හරියටම මම ඒක ගොඩක් එල්බගෙනම ඉන්නවා. ඒක හරි වෙන්න ඕන කියලා. ඒ සංකාරය. කලින් මම හිතාගෙන හිටිය පංච උපාදාන ස්කන්ධය කියලා. ඒක නෙමෙයි. මේක මේ අපේ ළඟ මේ බැසගෙන තියෙනවා කල්පගණන් වල හිටපු නිසා මෙහෙම ගතියක් දෙයක් ඇති වෙන්නේ ඉතරලා. ඒක නැහැයි ඇtei කිසිම ධර්මයක් ගැන හිතන්නේ ඉස්සර වෙලා මේ දැන් දෙයක් අපිට ඇහෙනවා නම් අපි කෙලින්ම හිතන්නේම නැතුව ඒ පැත්ත බලනවානේ. ඒ කියන්නේ ඇත යන අර්ථය කොහේ හරි මේකේ රැඳිලා තියෙන ගතියක් තියෙනවා. මේකටම වෙන්න ඇති බුදුරජාණන් වහන්සේ කිව්වේ මහුන් දාන කතාවකුත් මහන්න වගේ කියලා. තිරුවන් සරණයි.
ඒ කියන කතාව මේ හැම පටිච්ච සමුප්පන්න ධර්මයටම පොදුයි කියන එක තේරුම් ගන්න. ඒක පටිච්ච සමුප්පාදය කියන ලක්ෂණය මේ ඇතිකල්හි මේවි කියන ලක්ෂණය එකකට නෙමෙයි. පටිච්ච සමුප්පන්න ධර්ම ඔක්කොටම පොදු ධර්මතාවයක්. එතකොට පටිච්ච සමුප්පන්න ධර්ම කියනකොට ඔතන කියපු විඥානයත් පටිච්ච සමුප්පන්න. ඒකත් එතකොට එතනක් දකින්න ඕන. ඒකේ සමුදේකයි ඒක හටගත්තේ කොහමද? සංකාරයත් පටිච්ච සමුප්පන්නයි. එතන සංකාරය කියේ මං අවිද්‍යාපච්චය සංකාර. අවිද්‍යාවයි සංකාරයයි විඥානයයි නාම රූප සලායතන. ඔය සේරම අපි එකක් වෙනම ගත්තොත් ඒක පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. එතකොට අර හේතුවෙන් ඒක වෙන් කරන්න බෑ. අපිට වෙලා තියෙන්නේ ඔක වෙන් කරලා වෙනම ස්වභාවයකට පත් කරන ගතියක් තියෙනවා. ඒතර මේ හැම එකක් එකක්ම සංකාරයක්. ඒතර එතන අවිද්‍යාව ප්‍රත්‍ය වෙලයි ඒ ටික සකස් වෙන්නේ. එතකොට අවිද්‍යාව මත තමයි සංකාර විඥාන නාම රූප දුකට යනකම් එකෙන ජරා මරණ වලට යනකම් දේවල් ඔක්කොම තියෙන්නේ අවිද්‍යාව මත. ඒ හැම එකකම තියෙනවා මේ සංකතයි පටිච්ච සම්පන්නයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන ධර්මතාවය. ඒත් අපි හේතු අඳුරගත්තාම දැන් ඵලයක ස්වභාවය හොයන්න ඉස්සලා හේතු අඳුර ගන්න වෙනවා. ඒකට තමයි සමුදය ධම්මානුපස්සී වෙන්නේ. ඒතර හේතුයි ඵලය අඳුරගත්තට පස්සේ ඵලය විතරක් නෙමෙයි සංකත පටිච්ච සම්පන්න අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හේතුවත් සංකත පටිච්ච සම්පන්න අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන ධර්මතාවය දකින්න ඕන. මොකද ඒවත් ලෝකෙට අයිති ස්වභාවයන්. නැහැ මොනවාම හරි දෙයක් තියෙනවා නම් ඒක සමුදය බලන්න. ඒක තමයි සතර සතිපට්ඨාන කියන්නේ. මොනවාම හරි දෙයක් තියෙනවා නම් සමුදය ධම්මානුපස්සී වෙන්න. ඒක ඵලයට විතරක් නෙමෙයි හේතුවටත් ඒ ධර්මතාවයම යදන්න ඕන. යම් කිසි වෙලාවක හේතුව අවිද්‍යාව වෙනකම්ම මේ අපිට අහු වෙන්නේ රෝගෙට අයිති ඒක.
ඒක හරි.
ඒතට ඒ අවිද්‍යාවෙන් කියන තැන දැක්කොත් තමයි මට හිතෙන විදිහට මේ Nirodha සාක්ෂාත් වෙන්නේ. එතෙන්දි තමයි අර වතුරේ බල්ල මට්ටමට පේන්නේ. වතුරේ බල්ල හැදෙන්නේ අවිද්‍යාවෙන්මනේ. අවිද්‍යාව නැත්තම් කතා කරන්න බෑනේ බල්ලෙක් ගැන කියලා මට්ටමට එනවා. එහෙම නැත්තම් එතනින් මෙහා සමුදය අවිද්‍යාවට එන්න කලින් සමුදය එන්න පුළුවන්. දැන් බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලා කෙස්ලම් නියදත් වලින් හැදිකා. එහෙම නැත්නම් ඒ බල්ලා ආහාරයෙන් හැදුනේ, ඒ බල්ලා තණ්හාවෙන් හැදුනේ, ඒ බල්ලා කර්මයෙන් හැදුනේ. එමත් නැත්නම් ඒ බල්ල සතර මහා ධාතුයෙන් හැදුනේ. ඒ වැරදි නෙවෙයි, ඒවත් හරි. හැබැයි මේ සමුදේ තාම ලෝකෙටයි ති. ඒ කියපු හැම හේතුෙමත් අවිද්‍යාව ප්‍රත්‍ය වේලා කියන ස්වභාවයක් තියෙනවා. මොකද ඒ හේතු ටිකත් ලෝකෙටයි ති රූපනේ.
ඒකට තමයි මෙහෙම කියන්න පුළුවන් නේද? බල්ලස දැන් බල්ලා හැදෙනවා කියනවා ආලෝකයයි ඒක පතිත වෙන ජලයයි රූපයයි එක්කලා බල්ලෙක් හැදුනා කියලා. නමුත් ඒ රූප අපිටුවත් ඒව ටික තිබ්බහම බල්ලෙක් හැදෙනවා කියලා. නමුත් ඒත් අපිට හැදෙන්නේ නැහැනේ බල්ලෙක්. අපි දන්නවා ඒව ඒ හේතු ටික තිබ්බත් ඒකත් අවිද්‍ය ඒකත් හැදෙන්නේ නැහැ අපිට. ඒත් අපි ඉරයි ආලෝකයයි ජලයයි තිබ්බත් හැදෙන අපිට හැදෙන මේ හැදෙන එක අපිට හැදෙන්නේ නැහැ බල්ලට හැදුනට වෙන බල්ලෙකුට හැදුනට.
ඔව් දැන් එතන ඒ මැස්තෙන් අපි බැලුවොත් ඉර ආලෝකේ වතුරයි මොනවා හරි ගොඩ ඉන්න බල්ල ඡායාව වැටෙන කෙනෙකුත් තියෙනවනේ. ඒ හේතු නිසායි බල්ලෙක් හටගත්තේ වතුරේ බල්ලෙක් හටගත්තේ. එතකොට ඒ බල්ලා කියන එකෙන් මිදෙන්න පුළුවන්, ඵලයෙන් මිදෙන්න පුළුවන්. හැබැයි දැන් අපිට අර හේතු ටික ඉතුරු වෙලා. ඉර තියෙනවා, වතුර තියෙනවා, මේ ඡායාව වැටෙන ගොඩ ඉන්න බල්ලා ඉන්නවා. දැන් මේ සමුදයක් ඇල්ලුවට ඒ සමුදේ ආපහු ලෝකෙට ආйти. එතකොට ඒකෙත් අපිට ආයේ බලන්න වෙනවා මේ ඉර කියන එකත් පටිච්ච සමුප්පන්නයි සංකතය අවිජ්ජා ප්‍රත්‍යයෙන්. වතුර කියන එකත් සංකතය පැටිච්ච සමුප්පන්නයි අවිජ්ජා ප්‍රත්‍යයෙන්. එතකොට ඒකයි අර නන්දකවාදයේකේ බලන්න මේ තෙලු ඉතිරෙයි දැල්ලයි කියලා නවත්තන්නේ නැහැ. තෙලුත් අනිත්‍යයි කියලා සම්‍යක් ප්‍රඥාවෙන් දකින්නවනේ. තිරයත් අනිත්‍යයි කියලා සම්‍යක් ප්‍රඥාවෙන් දකින්නවනේ. දැල්ලත් අනිත්‍යයි කියලා සම්‍යක් ප්‍රඥාවෙන් දකිනවා. ඒ සම්‍යක් ප්‍රඥාවෙන් කියනකොට ලෝකෙට ඇති අනිත්‍ය නෙවි. මේ ඇතිකල්හි මේ වේ.
භෞතිකව සැකස්ම හේතු ටික නෙමෙයි. ඒක පැහැදිලි වෙන්න ඕනේ. දේක භෞතික සැකස්ම නෙමෙයි.
ඔව්. භෞතික සැකස්ම බලන තාක්කල් අපි එළියෙන් බලන්නේ.
අපිට හැදුනේ ඇයි? අපිට හැදුනේ ඒක ඇයි? අපිට හැදුනේ
ඔව්. ඒක හරියට හරි. ඔව්. ඕක අපිට හැදුනා මිසක් වෙන කෙනෙකුට එහෙම හැදෙන්නේ නැහැ. ඒ අන්න අතන තමයි රූපාදීන වචනේ. ඒ පුද්ගලයා අනුව ගිය දෙයක් ඕක. දැන් බල්ලට අනුව වතුරේ බල්ලෙක් හැදුවා. අපිට අනුව ඒක පිටින්නේ නැහැ. අපිට ඊරහඟ තාරකා නැත්නම් ওই ඊරයි ජලයයි ගොඩ ඉන්න බල්ලයි පිටියට අවිද්‍යාව දුරුවන මනසට ওই තුනක් පිටයිද? ආතන්නවද? ඒ නිරෝධයේදී ඊරහඟ තාරකා පව පිටින්නේ නැහැ. ඒ පිටින්න හේතු නැහැ. අවිද්‍යාව ඒ දෙන්නේ එතකොට තමයි මේක තමන් තුලින් ලෝකය දකින්න කියන තැන තෙන්නේ. එතකන් අර බාහිරෙන්නේ හාන්නේ සමුදේ. අර උපාදින්න කතාව වැදගත් වෙන්නේ ඒකයි.
හරි ක්‍රිටිකල්. එතන 70% හරි ක්‍රිටිකල් තැනක් ඕක අපිට එතන තමයි අමාරු වෙන තැන මේ. ඕක අපි රූපයක හැදිච්ච දේ අපි බලන්නේ ඇත්තටම භෞතිකව හැදිච්ච එකට හේතු ටික තමයි හොයාගෙන ඉතියෙන්නේ. ඕක මට හැදුනේ කොහොමද කියන එක බලන්නේ නැහැ. ඒක තමයි බලන්න ලෝකයක් බුදුහන්තුරුත් කියන්නේ ලෝකය තමන් තුළින් සැකසම බලන්න කියන එක තමයි තර කියන්නේ නේද?
ඔව්. එතෙන්ට එන්න නම් තේයි මේ ආයතන මට්ටමටම යන්න වෙනවා. මම ඕක දැනගත්තේ කොහොමද කියන තැනට. එතකොට තමයි තේන්නේ අර විද්‍යාව මතයි ආයතන මුලාව මතයි ඒ රූපේ පනවලා තියෙන්නේ. ආයතන මුලාව මතයි හේතු ටිකක් පනවලා තියෙන්නේ. හේතුත් රූපනේ. එතකොට දැන් අපි රූපය කියන රූපයත් අවිද්‍යාව මත පැනෙව්වේ, රූපය හැදිච්ච සමුදය කියන සතර මහා ධාතුවත් අවිද්‍යාව මත පැනෙව්වේ කියන එක ඉන්නේ. ඒ සතර මහා ධාතුවත් පැනෙව්වේ ආයතන මුලාවෙන්. ඒ ස්වභාවය පවතින්නේ මම ඉන්නකන් විතරයි. මට ඔය ස්වභාවය හැම වුණාට තව කෙනෙකුට ඔය ස්වභාවය ඒ විදිහ වෙන්නත් පුළුවන් වෙනස් විදිහක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒකත් පුද්ගල මේ පුද්ගලයා අනුව කිය. මම කරේ උපාදින්න. ඒ රූපය අසුරු කළොත් මම වෙමි. මොකද ඒ අසුරු කරන
ස්වභාවය අනුව වෙන. එතනම තියනවනේස අපි ඕක අනිත්ය කියන එකත් මොකද්ද කියන එක. ඒ කියන්නේ පුද්ගලයා අනුව වෙනස් වෙන ඒක වෙනස් වෙනවා නම් ඒක පැවැත්ම තියෙන කාටද? දැන් මට පටවිය කියන එක වෙන අපි කිම් සරම කිව්වා වගේ බිත්තිය කියන එක මට තියෙනවා. දෙවියන් දෙවි මට්ටමකට නැත්නම් ඒ ඒ තියෙන බිත්තිය කියන එකත් ඒ බිත්තිය කියන එක අනිත්ය කියන ඒ කියන්නේ ඒ බිත්තිය කියන එකක් සාපේක්ෂ මිසක් ඒක පවතින දෙයක් නෙමෙයි. මට තියෙනවා. දෙවියන්ට නැහැ ඒක.
ආ ඒක හේතු මතයි රඳාපවතින.
අනිත් වෙන්නේ එතකොට. හේතු මත පුද්ගල හේතු මත.
ඒතර හේතු මත කතා කරන හින්දා ඒක ස්ථිර
නැහැ කියලා ගත්තදී
මට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට රූපය ගැන සතපෙනෙන රූපයක් ගැන කතා කරේ ඒ රූපය ගැන කතා කරනකොට ඒ කතා කරේ පංච උපාදානස්කන්ධය හැදිලා ඒ කියන්නේ මනායතනෙන් කෙනෙක් දෙයක් බාහිරෙන් තියලා මේ පැත්තේ මම හදන තැන ඇති වෙන රූපයද කියලා මම අහන්න කැමතියි තිරුවන් සරණයි.
ඒක තමයි මම බුද්ධ දේශනාවෙම පෙන්නුවේ ඇසුරු කළොත් මම වෙමි. රූපය ඇසුරු කළොත් මම වෙමි. ඔය දෙක දෙකක් නෙවෙයි එකක්. මම නැති රූපයක් ගැන අපිට කතා කරන්න බෑ. ඒ නිසා තමයි අර පුද්ගලයා අනුව ගිය ස්වභාවයක් මේ රූපය කියන්නේ. පුද්ගලයා නැතුව රූපයක් ගැන කතා කරන්න බෑ.
ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධ රූපය.
මොන රූපය කිව්වත් ඔය කතාව තියෙනවා. මොන රූපය කිව්වත් පංච උපාදානස්කන්ධේ. පංච උපාදානස්කන්ධයෙන් තොර රූපයක් ගැන කතා කරන්න බෑ. ඒ එක්කලස් ආකාරයේ වනේ අපි රූපය කියන්නේ. ඒ කිසිම රූපයක් පිටින්න බෑ. මම නැතුව. ඒකයි රූපය ඇසුරු කළොත් මම වෙමි. මොකද ඒ බව දැනගන්න කෙනෙක් ඉන්නවා. එයාට සාපේක්ෂවයි ඒ ටික තියෙන්නේ. උපාදායස්මීති හෝති නෝ අනුපාදාය.
ස්වරූප රූපය. අපෙන් කරව රූපයක් තියෙනවා කියලා පිළිගන්න එකම තමයි භවය කියන්නේ.
ඔව්. භවය විතරක් නෙමෙයි අර පටිච්ච සමුප්පාදේ ඔක්කොම තියෙනවා ඒකට. කියන්නේ අවිද්‍යාව මත හේතුවෙන් අපි ඵලය වෙන් කළා. ස්ථිර බවක් දුන්න අනිත්‍ය ගතියක් දුන්න මේ හේතු පුද්ගලය නැතුව මේවා තියෙන්න පුළුවන්. ඒතර මම නැති රූපයක් ගැන කතා කරන්න යනවා. රූපය මම නෙවෙයි කියන්න යනවා. මේ රූපය මම නෙවෙයි කියන්නේ කවුද කියන එක තමයි ප්‍රශ්නේ.
මම වෙන මම එක්කම අවසරයක් අහනවා. එයා ස්ථිර කරගන්න. එතකොට ඔය මම කතා කරපු සතර මහා භූතයන් නිස්ගෙන් හත් නිසා හේතුන්ගෙන් හටගන්න රූපයම තමයි පංච උපාදාන ස්කන්ධ රූපය කියන්නේ. මම හරිද එතකොට?
ඒකත් හරි. සතර මහා ධාතුවෙන් හටගන්න රූපය පංච උපාදාන ස්කන්ධ. තවත් දෙයක් තියෙනවා. සතර මහා ධාතුවත් පංච උපාදාන ස්කන්ධ. තනත් මම ඉන්නවා. මම රූපේ නැතුව සතර මහා ධාතුව ඉතුරු වුණත් මම නැති වෙලා නැහැ. සක්කාය දිට්ඨිය නැති වෙලා නැහැ. සතර මහා ධාතුව දැනගන්න මම ඉන්නවා. නැකනම් හේතුවෙත් අපි බලන්න තියෙනවා ওই ඵලයට බලපු ටිකම. ඒකට හොයන්න එනවා සතර මහා ධාතුව තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? එතෙන්දි තමයි සතර මහා ධාතුත්ව විද්‍යාපත්තෙන් පණවපු එකක් කියලා පේන්නේ. පුත්‍ත්‍යඥය පටවින් පටවිතෝ මඤ්ඤති. රහතන් වහන්සේ පටවින් පටවිතෝ නමඤ්ඤති. සේක පුද්ගලය දකින පුතග්ජනය මඤ්ඤණා කරන රහතන් වහන්සේ මඤ්ඤණා වෙන්නේ. එහෙනම් අපි මේ මඤ්ඤණාවෙන් මිදෙන්නේ කොහොමද කියලා මිදෙන්න උත්සාහයක් තියන එක මාමඤ්ඤත. මේ සතර මහා ධාතු මට්ටමටත් ඒ ස්වභාවය. ඒක එන්නේ අර විද්‍යා ප්‍රත්‍යෙන්මයි යෝක පැනෙව්වේ කියන එක දැක්කොත් විතරයි. ආයතන මුලාවෙන්මයි මේ සතර මහා ධාතුක ගැන කතා කරන්නේ.
මම හිතේ මහ මුලාවක මම හිතන්නේ කොහොමයි ඒ කියන්නේ මම හිතාගෙන හිටියේ ඉස්සර වෙලාම ද රූපය ඇති වෙනවා සතර මහා ධාතුව හේතු කොටගෙන කියලා. එතකොට මම ගොඩාක් කල්පනා කරේ කොහොමද මේ රූපය මේක කොහොමද ඉගවත් මේ ඇසට පෙනෙන රූපයක් උනේ කියලා. ඒක කොහොම කිසිම තීරමක් නැති කතාවක් ඒක තමයි කාලේ විනාශ කරන්නේ නැහැ. නමුත් ඒ මුලාවෙන් මම දැන් මිදුණා බොහොම පිං. දෙවන සරණ.
දයක තමයි මම කිව්වේ දැන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් නම් උත්තර කියන්නේ උත්තර දුන්නට වැඩක් නැහැ. උත්තරේ අහන කෙනාට තේරෙන්නත් ඕන. අහන කෙනාට තේරෙන විදිහට උත්තරයක් දෙන්න පුළුවන් නම් Tamanට සෑහෙන අවබෝධයක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඒ මට්ටමට එන්න බලන්න. ඒක තමන්ට මොනවා හරි පැහැදිලි කරන්න අමාරු වෙනකොට අනිත් එක්කෙනාට බණින එක නෙමෙයි. ඒක තමන්ගේ පැත්තේ තව පොඩ්ඩක් මගේ පැත්තේ තව බොහෝ අඩුවක් තියනවා නේද? ඒකයි මේක මට කියා ගන්න බැරි. කියාගත්තට අනිත් එක්කෙනාට තේරුම් කරන්න බැරි. දැන් එතෙන්ට එනකන් ඔක ටික ටික කාට හරි කොහොම හරි කියා දෙන්න ඕන තරහ ගන්න නැතුව. ඒක තමන්ගේ පැත්තෙන් හදා ගන්න ඕන දෙයක්. තතර දහම ඇත්තක් නම් අපි ඇත්ත පෙන්වන එකයි. එන්න දකින්න. ඒක එතකොට පෙන්වන්න වෙන්නේ මේ ප්‍රඥාව වැඩෙන විදිහට.
එතෙන්ට විශාල ආලෝකයක් වැටෙනවා මම හිතන්නේ. මොකද මේ දැන් මම ඉස්සර වෙලාම වටහාගෙන තිබුණ විදියට මේ මම වටහාගෙන තිබුණ විදියට කල්පනා වුණේ ඉස්සර වෙලාම රූපය ඒකට උත මෙහෙම කියලා. දැන් මෙතන පන් මෙතන තියෙන්නේ පටිච්ච සමුප්පාදය. මම ඒක මේ එක එක තැන් වෙනස් කරගෙන තියෙන්නේ නැති. ඒ වගේ දෙයක් රූපය කියන එක මට තේරුම් ගන්නම බැරුව හිටියේ. කොහොමද රූපය සිතක කවදාවත් ඇති වෙන්නේ නැති රූපයක් සංඥා ගොඩක් යන්නේත් මේව සංඥා නා සංඥා වගේ තැනකට නම් කොහෙද මේ රූපය තියෙන්නේ කියන එක මට විශාලම ප්‍රශ්නයක් වෙලා තිබුණා. දැන් අද ඒක පැහැදිලි මේකද මේ පංචපාද මේ හදාගත්ත තමන් විසින් හදාගත්ත සතර මහා ධාතුව නිසා සතර මහා ධාතු හේතු කොටගෙන තමා විසින්ම හදාගත්ත මේ රූපයක් කියන එක මට දැන් වැටහුණා. ඒ වස්තරණයි බොහොම තින්නේකට.
ඔව්. අය අවිද්‍යා ප්‍රත්‍යෙන්මයි රූපය හදාගත්තේ. අවිද්‍යා ප්‍රත්‍යෙන්මයි රූපය හැදුණා. සතර මහා ධාතුව හදාගත්තේ. සතර මහා ධාතුව කියන්නේ රූපය කියන තැනින් බැලුවහම හරි. එහෙනම් අපිම උපද්දගෙන අපි ඒව ගැන කතා කරනවා. අර වතුරට එබෙන බල්ලා බල්ලෙක් උපද්දගෙන ඌට බුර බුරා ඉන්නවා. ඒක තමයි ලෝකෙට අහු වෙනවා කියන්නේ. ඒත් ඒවා නිරෝධ ධර්මයක් කියලා දැනගත්තු දවසට නිරෝධ ධර්මයක් මෝඩකම නිසා උපද්දගෙන නිරෝධ ධර්මේ මෝඩකම නිසා උපද්දගෙන පරිහරණය කරනවා. ඒක තමයි අපේ ලෝකයක් හැදෙන්න සංසාරේ යන්න නැත්නම් දුක සකස් වෙන්න හේතුව. ඒතර මේ සකස් කිරීමම දුකයි. සකස් කිරීමම දුකයි. සංඛාර දුක්ඛේ. සතර මහා ධාතුවත් සකස් කිරීමත් සංඛාරය. ඒකත් අර දුක්ඛ ආර්ය සත්‍යයට යටත්. සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයි. ඒක නිකන් නෙමෙයි. ඵලයේ අනිත්‍ය දකින්න නම් මතක තියාගන්න හේතුවේ අනිත්‍ය දකින්නම වෙනවා. නැතුව ඵලයේ අනිත්‍ය පැහැදිලි වෙන්නේ නැහැ. නැත්නම් හේතුව ඉතුරු කරගෙන ඵලය නැති කරනවා මිසක් හේතුව නිසා ඵලය හේතුව යෙදුනේ නැත්නම් තමයි ඵලය නිරෝධ කියන ධර්මතාවය. අන්න ඒක දකින්න අපිට කිසිම දෙයක් හේතුවෙන් වෙන් කරන්න බෑ. හේතුව හොයනකොට ඔක පුද්ගල පරියාපන්න පුද්ගලයේ කනුවමයි ඒක ගැන කතා කරන්න පුළුවන්. ගොඩ ඉන්න බල්ලා අනුවමයි වතුරේ ඉන්න බල්ලා ගැන කතා කරන්න පුළුවන්. අපේ අවිද්‍යාව මතමයි බාහිර රූපය ගැන කතා කරන්න පුළුවන්. අවිද්‍යාවෙන් වෙන් කරන්න බෑ. එතකොට පේනවා මේ ලෝකේ පවතින දුක මතනේයි මේ අසංකාරනේ. අවිද්‍යාවපච්චෙන් කරන සංකාරනේ. සංකාර දුක්ඛය කියන එක තමයි ආර්ය සත්‍ය. දුක්ඛ දුක්ඛ පරිණාම දුක්ඛ වලින් එහාට යන්න ඕන. සුරු කිරීමම පැනවීමම දුක ලෝකයට අහුණා.
උතෙන්ට සංඥා සංචේතනාව දාගන්නේ කොහොමද? චේතන සංචේතන
සංචේතනාවලින් තමයි සකස් කරන්නේ. වතුරේ බල්ලා සකස් කළේ ගොඩ ඉන්න බල්ලාගේ සංචේතනාවලින්. අපි රූප සකස් කරන්නේ අපේ සංචේතනාවලින්. අපි වතර මහා ධාතු සකස් කරන්නේ අපේ සංචේතනාවලින්. ඒකයි පුද්ගලයා නැතුව රූප පිහිටන්නේ. රූපය අසුරු කළොත් මම වෙන්නේ. ඒක වෙන් කරන්න බෑ. ඒතර මේක සංචේතනාවේ
කියන්නේ පුද්ගලයා.
සංචේතනාව දෙයක් කරගන්නේ පුද්ගලයා.
පුද්ගලයා.
සංචේතනාව බව නොදන්නකම.
ඒක තමයි.
නොදන්නකම තමයි අවිද්‍යාව තමයි හේතු වෙන්නේ.
ඒ සංචේතනාවද හේතු වෙන්නේ පටිච්ච සමුප්පාදය.
සංචේතනාව නෙමෙයි සංචේතනාවක් බව නැකම.
ඕකේ.
ඒ නිසායි අපි නොදන්නකම ඔකත් සංචේතනාවක් නේ. ඒත් අපි සංකතයි අපි සංචේතයි නේ කියලා මතක් කරලා දෙනවා. ඕනම සබහාය රට්ටකානාගර සූත්‍රිකයන්. ඒ ධානෙත් අපි සංකතයි අපි සංචේතයි. අපි ධානයට යන්න කලින් අනිත් ඒවටත් ඔකම පෙන්වන්න අපිට පුළුවන්. මේ වතුරේ ඉන්න බල්ලත් අපි සංකතයි අපි සංකේතයිද. දැන් බල්ලට ඒක කියනවා නම් අපේ ආයතන මුලාවෙන් එළියේ තියනවා කියන හැම එකක්ම සංචේතනා ගොඩක් විතරයි. සිතේම නිර්මාණ. අපි සංකතයි අපි සංකේතයිද. ඒකට පේනවා විද්‍යා ප්‍රත්‍යයෙන් කියලා. ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් දැකීම මතමයි සංකාර දුක්ඛය අවබෝධ වෙන්නේ. නැත්තම් තියෙන සකස් වුණාට මොකද්ද තියෙන දුක?
ඒ කියන්නේ ඇත්තටම සකස් වීම කියන අවිද්‍යාව කියන්නේ සකස් වීම බව නොදැනීම වගේ දෙයක් නේද? සංකතේ බව දන්නේ නැතිකමනේ.
ඔව්. අපි සංකතය වෙන් කරනවා හේතුවෙන්. හේතුව දැක්කේ නැති ගමන් අරක දෙයක් වෙනවා. හේතුව නැතුව අරක ගැන කතා කරන්න පුළුවන්, ඒකට පවතින්න පුළුවන්. පටිච්ච සමුප්පන්න බව පේන්නේ නැහැ. අපි මොනවාම හරි දෙයක් ගැන කතා කළොත් ඕකත් පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි කියන්නේ හේතුවෙන් වෙන් කරන්න බෑ ඵලය.
ඇත්තටම වැදගත් වෙනව නේද? මේ කියන්නේ ඇත්තටම අවිද්‍යාව ඇති කළ මේවේ අවිද්‍යාව නැති කළ මේ වෙන්න හේතුවක් නැහැ කියන තැනටම අපි හැමතිස්සෙම මේ අර මානසිකාරය යොදවන්න වෙනවා නේද?
නැත්නම්
අර අපි කියලා කැලලක් එක්ක මේ මම පනවගත්ත දෙයක් අන්න එහෙම හරි අපි අතින් කියවෙනවා නේ.
ඔව් මම කතාවක් නෙවෙයි එතකොට. අවිද්‍යාව මතයි
ඔතන.
ඔව්. ඒ අවිද්‍යාව තිබුණත් මම ඉන්නවා. මෙහෙම එකකුත් තියෙනවා.
ඔව් ඔව් ඔව්.
අවිද්‍යාව මත ඒකයි. ඔය දැන් යම්කිසි ස්වභාවයක් ගැන කතා කරනකොටම අර ඉස්සෙල්ලා පත්න කිව්වේ අර පංච උපාදානස්කන්ධ ස්වභාවය හටගෙන ඉවරයි අවිද්‍යාව ඉන්නකම්. අපි පනෝලා ඉවරයි එතකොට. මේක ඇසුරු කළොත් මම වෙමි. ඒතර අවිද්‍යාවෙන් මේක හටගත්තා කියලා දකින තැනමයි මම පිහිටන්න හේතු ටික නැති වෙන්නේ. මේ නිරෝධ ධර්මයන්නේ මේ. කියන තැනයි නිරෝධ සාක්ෂාත් වෙන්නේ එතන. ඒක දැකීම තුළමයි ওই නිරෝධේ ඥානය. ඒක දැකීම තුළමයි දුක්ඛේ ඥානයත්. එතන අවිද්‍යාව දැක්කේ නැත්නම් එහෙම දුක දුක මොකද්ද ඉතින්? සකස් වුණාට මොකද්ද දුක? දුක්ඛේ ඥානනුත් නැහැ, සමුදය ඥානනුත් නැහැ, නිරෝධේ ඥානනුත් නැහැ. මග්ගේ ඥානන් කොහොමත් වෙන්න බෑනේ ඒක උඩ. සමාධිත්‍ය වෙන්න බෑ. මෙතන විද්‍යාවෙන් කියන තැන දැක්කොත් ඔය ඥාන හතරම උතන තියනව නේද අඩුවක් නැතුව. විද්‍යාව මතයි ඕක තියෙන්නේ. ඒ කියන්නේ සකස් වෙන්නේ ඒ සකස් වීම දුකයි. ඒක සමුදය විද්‍යාව. සමුදය යදු නැත්තම් නිරෝධයි. සකස් වෙන්න බෑ. එහෙනම් එතෙන්ට ඒ අවබෝධයට යන වැඩපිළිවෙල නේද මාර්ගය. දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං අයං උච්චති සම්මාදිට්ඨි. ඔතෙන්ට එනකන් ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්න බැහැයි කියලා මට නම් හිතෙන්නේ.
චක්කුං සති රූපේ සති චක්කු විඥානේ සති පස්සපඤ්ඤප්තිං පඤ්ඤා පිස්සතිති ඥානමේතං විච්ඡති. චක්කුං අසති රූපේ අසති චක්කු විඥානේ අසති පස්සපඤ්ඤප්තිං පඤ්ඤා පිස්සතිති නේතං තාපතං විච්ඡති.
දැන් පේනවාද ඒ අසති කතාව මොකද්ද කියලා? අපි ඇහැයි රූපේ චක්කු විඥානේ හේතු විදිහට අරන් පෙනීම ගැන කතා කළාට ඇහත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකතයි පටිච්ච සමුප්පන්නයි කියලා දකිනවා. එතකොට ඇහැ අසති වෙනවා. මෙච්චර කල් තිබුණ ඇහැ දැන් පිහිටන්නේ නැති වෙනවා. රූපය අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා දකිනවා. අය රූපයේ අසති බව සාක්ෂාත් වෙන නිරෝධය. එතකොට තමයි අසති කතාව මොකද්ද කියලා තේරෙන්නේ.
නැතිනම් කොහොමත් අහුත්වා සම්බුතං කියනකොට කලින් නොතිබීම හතගෙන ඉතුරු නැතුවම නැති උනායි කියලා කියන තැන අපිට කොහොමවත් පුළුවන් කමක් නැහැ මේ සංසාර ගමන කරන්න නේද? සත්‍ය වශයෙන්ම
නෑ ඒත් මේ සංසාර ගමන කරන්න පුළුවන්. පෙරණ තිබීම හටගත්තනේ. ඉතින් හටගත්තනේ. හටගත්තනම් ලෝකෙට අහු වුණා.
ඉතින් ඉතුරු නැතුව නැති වුණානේ.
අර නැති වුණා. ඉතින් එත නැත දෙකට යන්න පුළුවන්. හට ගන්නව නැති වෙනව. හට ගන්නව නැති වෙනව. ඒකේ
එතන
සතරේ යන්න පුළුවන්.
නහට ගන්න තමයි කියන්නේ.
නහට ගැනීම දැක්ක දවසට තමයි නිරෝධය තියෙන්නේ. අපේ දැන් එක හිතක් හට ගන්නව නැති වෙනවා. තව හිතක් හට ගන්නව නැති වෙනවා. ඕක දිගට යන හින්දානේ අපි මේ සංසාරය යන්නේ. තියෙනව නැති වෙනවද? කොයි හිතද පවතින්නේ? එක හිතක්වත් තියෙනවද? චිත්තක්ෂණයකට වඩා. එන්නට ගමන නැවතුනාද?
අපිට ඔසරයි. අර දැන් මට මේ කියන්නේ අර මේ ටිකක් ඔබ්සර්ව් කරගෙන එළියෙන් බලාගෙන ඉන්නකොට තේරෙනවා මං හිතන්නේ මේ අර මේ වර්තම කියන්නේ අපි මේ කාලේ ධර්මයේ අර පැතිරලා යන ආකාරයෙන් ආකාර දෙකක් කියවෙනවා කියලා. එකක් තමයි දැන් ඇත්තටම මේ කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් මේ කතා කරපු විදිය සමහර හැබැයි කට්ටිය කොටහගෙන අර දැන් මේ දෙවෙනිට කිව්ව විදිය අර මේ ඇහැ ඉතුරු නැතුව කියන්නේ ඇහැ මේ ක්ෂණික කාලයේ කතන්දරයකුත් නැහැ. එහෙම නැහැ කිව්වත් කාලයක් එනවා අන්තිමට. ඒ කියන්නේ මේ කියන්නේ ඇහත් ඇති වෙලා නැතිලා වැය වුණා කියලා හරි. එහෙම නැත්නම් රූපය වැය වුණා. මෙතන මේ ඵලය එතකොට ඒ ගැන කරන්නේ. එතකොට මොකක් හරි අන්තිමට පැනවීමක් මොකක් හරි මේ පැනවීමක් කරනවා මේ හැබැයි ඒකට හේතුව අවිද්‍යාව නෙවෙයි කියන වගේ හැඟීමක් තියෙනවා. මෙන්න මේ මේ ඉතින් එතනට හිර වුණොත් ඇහෙන්න ඒ කියන්නේ එතනින් ඒ ලෝකයාගේ මත්තේම තාම හිර වෙලා ඉන්නවා වගේ දෙයක් වෙනවා කියලා දකින්න හම් වෙනවා. මේ අර ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එකත් ඒ ගණේටම තමයි මට නම් හිතෙන්නේ වැටෙනවා කියයි.
ඔව් ඔව් එතනම තමයි මේ කතා කරන්නේ. ඒ මත්තමත් ලෝකෙට අයිති කියන එක තමයි මේ කියන්නේ. ඇති වුණා නැති වුණාට ලෝකේ යනවා. පටිච්ච සමුප්පන්න බව දැක්කොත් විතරයි මේ Nirodha කතාව තේරුම් ගත්තොත් විතරයි උපද්දන්නේ නැති එකට එන්නේ. ඇතිවීම නැතිවීම පෙරණ තිබීම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා. මම කියන්නේ දැන් හටගත්ත මොහොත වර්තමානයේ ඉතින් ඒ මොහොතේ කෝ විදර්ශනේ. ඇතිගෙන නැතිනවා බලා ඉන්නවා විතරනේ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ හටගත්තා නම් හටගත්තේ ඇයි කියලා හොයන්න සමුදය හොයන්න. සමුදය හෙව්වොත් සමුදය ධම්මානුපස්සී වෙන එක තමයි සතර සතිපට්ඨාන. සමුදය දැකීම තුල අවබෝධ වෙනව නිරෝධය. සමුදය යෙදුන නිසයි හටගන්නේ. සමුදය යෙදුත් නැත්නම් හටගන්න බෑ. එහෙනම් අපි හට නොගන්න දෙයක් නෙමේ. හට ගන්න ඕලා තියෙන්නේ. මේ ක්ෂණයට උපද්දලා තියෙන්නේ නූපදිච්ච ස්වභාවයක්. ඇයි පැද්දේ? අවිද්‍යාව නිසා. ඒ වතුරේ බල්ලා කියන එක නූපදිච්ච ස්වභාවයක්. ඇයි පැද්දේ? අවිද්‍යාව නිසා. ඒකට හට නොගත්ත එකක් වුණහම මේ උපදින නැති වෙන කතාවකුත් තියෙන්නේ නැහැ නේ. හට ගත්තා කියනකොටම හටගත්තේ අවිද්‍යාව නිසානේ කියලා දකින්. පෙර නැතිවීම හටගත්තට කමන්නේ නැහැ. ඒ හටගත්තේ අවිද්‍යාව නිසානේ කියලා දකින්. ආයතන මුලාව නිසානේ හටගත්තේ. ඒ ධර්මතාවේ තමයි චතුරාර්ය සත්‍ය තියෙන්නේ. මෙතන නිරෝධ සත්‍ය තියෙන්නේ. ඇතිලා නැති වෙන එක නිරෝධය කියලා ගත්ත එක තමයි ඔය ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපේ පුරුදු කරලා තියෙන හටගත්තු දේ නැති වුණානේ ඉතින් නිරෝධයි. එතකොට තේරෙන්නේ නැහැ මේ ඇත නැත දෙකටම අහු වෙලා වර්තමානෙටත් අහු වෙලා ඒ හටගත්තු නැති වුණ එක දැන් අතීතෙටත් ගිහිල්ලා ආයෙත් උඩ හටගනීද නැද්ද දන්නේ අනාගතයටත් අහු වෙලා කාලයට අහු වෙලා ලෝකෙට අහු වෙලා දුක සකස් වෙලා කියන ඒවා තේින්නේ නැහැ. තතරේ පෙර නැතිවීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන කතාව තියෙන්නේ වර්තමානෙට එන්න විතරයි. හැබැයි වර්තමානෙ කියන්නේ ලෝකයක් දුකක්. වර්තමානෙත් පටිච්ච සමුප්පන්න බව දකින්න එතකොට වර්තමානෙ පිටින්නෙත් නැහැ. වර්තමානෙත් ලෝක පැනෙවි අවිද්‍යාව මතනේ කියන ධර්මතාවය දකින්න. ඒකට තමයි සමුදය හොයාගන්න කියන්නේ වර්තමානෙ දෙයක් තියෙනවා නම් ඒකෙත් සමුදය හොයන්න. සමුදේ හොයාගෙන යනකොට Taman දක්ෂ වෙන්න ඕන අවිද්‍යාව වෙනකම්ම සමුදේ හොයාගෙන යන්න. මුලාවෙන්මනේ ඕක පැනෙයි. වෙන තැනට යන්න. ඇත්තට ගියොත් ඒක නේද ලෝකෝත්තර දර්ශනය කියලා.
පොඩි කතාවක් කියන්න කැමති විනාඩි දෙකක්වත් යන්නේ නැහැ. මේ දැන් සති දෙක තුනකට විතර ඉස්සර වෙලා මට මේ පණවා ගැනීම ගැන මම කතා කරන්නේ මේ සිත්තක් මේ මට සිත්තු ගමන් මට වැඩ ගොඩාක් තිබුණා ඒ අතරේ උයන්නත් උනා. ඒකකොට මට විශාලම පුදුම මෙතේ හුලා හුලා කියලා ඔළුව දෙකක්මක් ආවා. ඒ වගේම මට හිතෙනවා මම මේ පිස්සුවක් තනියමද කියලා වගේ අදහසකුත් ඒකටම ආවා. ඊම අමාරුයි ඊටවට මම එක දිහා බලන මං හිතුවා කාටේ මේ හිතන්නේ ඉතින් මේ කයට හිතන්න බෑනේ. මේක කොහෙන්ද එන්නේ කියලා මෙහෙම ඒක ගැන බලාගෙන යනකොට එතන මොකක්වත් තිබුණේ නැහැ. අර තිබුණු ඔඩියෝ එකක් මේ ගාපි සේරම සම්පූර්ණයෙන්ම මේ කියන්නේ විනාඩි දෙකක්වත් තිබුණේ නැහැ ඔක්කොම ගිහිල්ලා. කයි මමනේ මගේ නෙවෙන දෙයකට මෙහෙම කොහොමද ඉන්නේ කියලා වගේ තමයි මං හොයාගෙන ගියේ. මේකයි.
මේකකම අර හිතෙන් හදපු එකක්. අපි සංචේතයිතයි කියන තැන තෙන්නුවත් මං හිතන්නේ වරදින්නේ නැහැ කියන්නේ.
නෑ වරදින්නේ නෑ. ඒක සම්පූර්ණයෙන්ම මං දෙතුන් සැරයක්ම මේ විදිහට දැකලා තිබුණාට සංචේතකාවෙන් හදාගන්න දේවල් බව, හැදිලා එන දේවල් බව.
එතකොට ඒක ඇති වෙලා නැති වෙන එක හරි. ඒ වගේම ඇති උනේත් මේ හිතෙන් හදලා මෝඩකමට දෙයක් කළා නේද කියන තැන පෙන්වන්නවා. ඇති වෙන නැති වෙන එක විතරක් පෙන්වුවට සමුදේ තේින්නේ. සමුදේ තමයි හිතෙන් හදලා නේ එළියෙන් තින්නේ. මත හිතේ නිර්මාණය. කවි සංචේතයිතයි. කියන තැනත් මතක් කරන්න ඕන. ඒ වර්තමානයේ හැටගත්තෙත් හිතෙන් හදපු එකක් බව නොදන්න කමටයි. දෙයක් කලි. කියන තැනට එන්න ඕන. ඒක එළියේ නැහැ කියන එක නෙමෙයි අපි සමුදේ පෙන්වන්න ඕන. මේ දැනගත්තෙත් හිතෙන් කියපු දෙයක්. මේ දැනගත්තෙත් හිතෙන් හදපු දෙයක්. ඒක කියා පෙන්වන්න ඕන. හඳයි එහෙනම්. තෙරුවන් සරණයි හැම දෙනාටම.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.